Baik, tapi ya ada tirne karakate Anguttara Nikaye Dasaka Nipate Yamaka Vagge Tanha Sutraya Tathagatayan Wahanse me sutra desanavedi desana karanawa Mahaneni min pera bhava tratrusnava nuviyaya nævata pasuva pahala vuyai bhava tratrusnavake mula kerawara nopeni kiyala. කවුරු හරි එහෙම කියනවා නම් ඒක ඒ කියන්නේ ඒක තේරුම් ගන්න නෙමෙයි කියන්නේ දැනගෙන නෙමෙයි ඒ කියන්නේ මුලක් මේක හොයන්න බෑ තථාගතයන් වහන්සේ දේශනා කරා මේ සංස්කාර සංසාරයේ කියන එක මේ හොයාගන්න බෑ මුල කියන එක. එතකොට කෙනෙකුට කියන්න බෑ මෙහෙම වුණාම මේකේ මුල තෘෂ්ණාව තිබුණ නෑ දැනුයි පහළ වුණේ කියලා කෙනෙකුට කියන්න බෑ. නමුත් තථාගතයන් වහන්සේට පේනවා මේ හේතු ප්‍රත්‍යයෙන් මේ ප්‍රත්‍ය හේතු කොටගෙන මේක ඇති වෙනවා කියලා. ඒතර භවතන් කාගේ හරි මයික් එකක් මිට කළා නේ ආපහු වැහෙනවා. ප්‍රත්‍යක් හේතු කොටගෙන පේනවායි කියලා. මහන්නේ මම භවතන්නාව ආහාර සහිතයි කියන්නේ. ආහාර නැතයි නොකියන්නේ. භවතන්නාවකේ ආහාරයේ කවරේද? අවිද්‍යාවයි කිව යුතුයි. දැන් මෙතන භවතන්නාව කියලා කිව්වහම දැන් භව කියලා කියනකොට වචන දෙකක් තියෙනවා එකක් තමයි මේ කම්ම භව අනිත් එක තමයි උප්පත්ති භව කියලා. කම්ම භවයේදී අපි මේ කර්මයන් රැස් කරනවා. දැන් අපි මොකක් හරි ආහාරයක් වගේ දෙයක් තියෙනවා නම් ඒක අපිට ස්පර්ශ වෙලා ඒ ස්පර්ශය නිසා අපිට වේදනාවක් නැති වෙලා ඒ වේදනාවන් නිසා අපිට චේතනාවක් නැති වෙනවා. අපි මේ චේතනාවන් එකතු කිරීමක් මමංකාරයේ හේතු කොටගෙන අර සකස් කිරීමක් තියෙනවා එකතු කිරීමක්. එතකොට ඒක නෙමෙයි ඒක තමයි කම්ම භවය වෙන්නේ. ඊළඟට දැන් අපි ඔය ස්පර්ශ ආහාරයේ දිගේ තව ටිකක් පහළට එනකොට මේක මේ හොඳයි කියලා හිම අරගෙන අපිට ඇති වෙනවා මේ උප්පත්ති භවය කියන එක. ඒ කියන්නේ දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ඔය විදිහට ගිහිල්ලා වේදනාවෙන් තණ්හාව වෙලා තණ්හාවෙන් උපාදානි භවය වෙනකොට එතන තියෙන්නේ උප්පත්ති භවය කියන එක. එතෙන්දී අර තණ්හාවකින් අල්ලා ගැනීමක් තමයි එතන කරන්නේ. ඒ කියන්නේ රූපයක් අල්ලා ගන්නවා. ගර්භාෂයේ තියෙන දෙයක් හරි එහෙම අල්ලා ගැනීමක් එතන තියෙනවා. එතන ඒ තණ්හාව තමයි භව තණ්හාව කියන්නේ. ඒතර මේ භව තණ්හාව ආහාරය තමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසායි මේක ඇති වෙන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය නොදැනීම. ඒතර චතුරාර්ය සත්‍ය නොදැනීම කියන්නේ මේ අවිද්‍යාව ඇති වෙන්නේ අර විපල්ලාසවලින්. දැන් ආහාර හතර ගැන කල්පනා කරලා තියෙන අය දන්නවා මේ ආහාර හතර නිසා අපිට ඇතිවෙනවා අසුභේ සුභයි කියලා එක විපල්ලාසයක්. දුක්ඛේ සුඛයි කියලා තව විපල්ලාසයක්. අනත්තෝදේ අත්තා කියලා තව විපල්ලාසයක් ඇති වෙනවා. අනිත්‍යෝදේ නිත්‍යයි කියලා තවත් විපල්ලාසයක් ඇති වෙනවා. මේ විපල්ලාස එතකොට සංඥා චිත්ත දෘෂ්ටි වශයෙන් 12ක් වෙනවා. මෙන්න මේ 12 තමයි හේතු වෙන්නේ මේ අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ. එතකොට ඒ වගේම අපි දන්නවා මේ ආහාර හතරෙන් මේ අසුභේ සුභයි කියලා ඇති වුනහම අපිට මේ කාම උපාදාන කාමයන් කියන ඒවා ඇති වෙනවා. ව්‍යාපාදයන් ඇති වෙනවායි කියලා අපි දන්නවා. එතකොට දැන් තථාගතයන් වහන්සේ මෙතෙන්දි පෙන්නනවා මේ භව තණ්හාවට ආහාරය අවිද්‍යාව. මේ අවිද්‍යාව තත් ආහාරයක් තියෙනවා. ඒ අවිද්‍යාවට ආහාරය තමයි පංච නීවරණ ධර්මය. එතකොට දැන් අපි ඉස්සෙල්ලා කතා වුණා ආහාර හේතු කොටගෙන අපිට මේ කාමයන් එහෙම ඇති වෙනවයි කියලා. එතකොට මේ කාමයන් හේතුවම කරගෙන තමයි අපිට මේ අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ. කාම ව්‍යාපාද එවකින් එක එකින් එකට සම්බන්ධයි. පංච නීවරණයන් කාම ඡන්දය, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුච්චේ, විචිකිච්ඡා. එතකොට කාම ඡන්දය ඇති වුණාම ඒක හේතුව වෙනවා ව්‍යාපාදේ ඇති වෙන්න. එතකොට මේ විදිහට අපිට පේනවා මේ පංච නීවරණයන් තමයි අවිද්‍යාවට හේතු වෙන්නේ කියලා. ඒ වගේම ওই පිටක උපදේශයේ පෙන්නනවා මේ පංච නීවරණයන් කියන ඒවා ওই පහ මේ හතරක් වෙනවා කියලා. ඒ කියන්නේ ආශ්‍රව, තණ්හා, සල්ල, උපාදාන කියන පහ වෙන්නේ මේ පංච නීවරණයන්ම තමයි. මේ පංච නීවරණයන්ට ආහාරයක් තියෙනවා. ඒ ආහාරය තමයි ත්‍රිවිධ දුස්චරිතය. ත්‍රිවිධ දුස්චරිතයෙන් තමයි මේ පංච නීවරණයන් ඇති වෙන්නේ. දැන් අපි මේක ටිකක් බලනවා නම් අපිට පේනවා ත්‍රිවිධ දුස්චරිතය කිව්වහම කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය කියලා තුනක් තියෙනවා. කාය දුස්චරිතය කියන්නේ පානාති පාත අදින්නා දාන කාමීසු මිච්ඡාචාර ඒව පැවැත්වෙනවා. වචි දුස්චරිතයෙන් අපි වචනය කරන දේවල් මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්ප්‍රප්පලාප. ඊළඟට මනෝ දුස්චරිතය තියෙනවා. මනෝ දුස්චරිතයෙන් අපිට තියෙනවා මේ මිච්ඡා දිට්ඨිය තියෙනවා. ඒ වගේම මේ මොකක් හරි දෙයක් දැකලා මේක මගේ වේවා, අවිජ්ජාලෝ හෝති, මගේ වේවා කියලා ගැනීමක් තියෙනවා. ඒ වගේම තමන් අකමැති පුද්ගලයෙක් දැකලා මේ පුද්ගලයා නැසේවා, මැරේවා කියලා කල්පනා කිරීමකුත් තියෙනවා. දැන් අපි මේ තුන ගත්තොත්, මනසින් කෙරෙන තුනම ගත්තොත්, මේක එකක් ගත්තා වුණත් අපිට මේක පැහැදිලි වෙනවා. මේ මිච්ඡා දිට්ඨිය තියෙනවා නම්, මිච්ඡා දිට්ඨිය නිසා තමයි ඔය අපි මේ මනෝ පවිචාරය එන සිද්ධ වෙන්නේ. ඔය මනාපෝ රූපයක් සම්බන්ධයෙන් මේ ස්පර්ශයක් ලැබිලා, ඒ ස්පර්ශයෙන් ලැබෙන වේදනාවට අපි හිතන්න පටන් ගන්නවා. ඔය සෝමනස්ස පවිචාරයන් එහෙම ඇති වෙනවා. මේ සෝමනස්ස පවිචාරයන් එහෙම ඇති වෙන්නේ අර මිච්ඡා දිට්ඨිය තමයි හේතු වෙන්නේ. ඉතින් මේ මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා නම්, ඉතින් ඒක නිසා මිච්ඡා සංකප්පයන් අපිට ඇති වෙනවා. ඉතින් කාම විතක්කයන් ඇති වෙනවා. එතකොට මිච්ඡා දිට්ඨිය, මිච්ඡා සංකප්පේ ඇතිවීම තියෙනවා. මිච්ඡා සංකප්පේ, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියන ඒවා අටම දැනෙනවා. මේ අටම ඇති වෙනවා. මේ මේක තමයි මේ ලෝකේ තියෙන මේ any kind of evil කියලා කියනවා. වැරදි, ඕනම වැරද්දක් කරන්න පුළුවන් දේ තමයි මේ අට. එතකොට මේක පවතිනවා නම් අපිට පේනවා මේ පංච නීවරණයන්, මේ කාමයන්, ව්‍යාපාදයන් මේ ඔක්කොම ඇති වෙනවායි කියලා. දැන් මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්පය ඇති වෙනකොට අපිට දෙනවා මේ අනිත් අයට හානි කරන්න. ඒ වගේම කාමය විතක්කයන්, ව්‍යාපාද විතක්කයන් ඒවා ඇති වෙනවා. එතකොට දැන් ඊළඟට මේ වචන අපිට මේක නිසාම ඇති වෙන තියෙන මිච්ඡා වාචාවල අපි බොරු කියන්නේ, පරුස වචන කියන්නේ ඇති වෙනවා. පරුස බොරු කියනකොට අපිට ඒක නිසාම ලෝභය ඇති වෙනවා. පරුස වචන පිසුනා වාචා කරනවා නම් අපිට ද්වේෂය ඇති වෙනවා. ඒ වගේම සම්ප්‍රප්පලාපය කරනවා නම් ඔන්න මෝහය ඇති වෙනවා. එතකොට මේ විදිහට අපිට පේනවා මේ මේ ත්‍රිවිධ දුස්චරිතය තමයි හේතු වෙන්නේ මේ පංච නීවරණ ඇති වෙන්නේ කියලා. දැන් ඊළඟට මේ ත්‍රිවිධ දුස්චරිතය තත් ආහාර තියෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ ආහාරයෙන් තොරව නෙමෙයි මේක ඇති වෙන්නේ කියලා. මේකට හේතුව තමයි ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරයෙන් තමයි මේ ත්‍රිවිධ දුස්චරිතය ඇති වෙන්නේ. කොහොමද ඉන්ද්‍රිය අසංවරයෙන් ත්‍රිවිධ දුස්චරිතය ඇති වෙන්නේ? දැන් බලන්න, මේ ඉන්ද්‍රිය අසංවරය තමයි හේතු වෙන්නේ අපේ විඥානේ යම්කිසි වස්තුවක් අල්ලගෙන පවත්තන්න. ඇහෙන් රූප දැකලා අපි ඇහැ වහගන්නේ නැතුව ඒ ඇහෙන් අපි ඒ රූප බලන්න පටන් ගත්තාම ඒ විඥානේ එතන පිහිටනවා. විඥාන ස්ථිතිය කියන එක මෙතන ඇති වෙනවා. ඒ කියන්නේ මේකෙන් අපි රාග සල්ලියන් ඇති වෙලා විඥානේ අර රූපය අල්ලගෙන පවතින්න පටන් ගන්නවා. ඉතින් විඥානේ කොතනක හරි පවතිනවද, එතන නාම රූප ධර්මයන් වැඩෙනවා. නාම රූප ධර්මයන් ඇති වෙනවා නම් ඒක නිසා අපිට මේ වේදනාම කියන එක අපි දන්නවා. නාම රූප විදිහට සලආයතන, ස්පර්ශ, වේදනා කියන ඒවා ඇති වෙනවා. මහානිදාන සූත්‍රයේ සාකච්ඡාව මතක තියෙනවා නම් මතක ඇති, වේදනාව නිසා අපිට අපි ඔය දිවිවලට ගිහිල්ලා අන්තිමට අර මච්චරිය දක්වා ගමන් කරනවා. ස්ටින්ජිනස් කියන එක. මේ මසුරු බව ඇති වෙලා ආරක්ෂා කරන්න පටන් ගන්නවා. මේ ආරක්ෂා කරන්න පටන් ගත්තාම, ඒ ආරක්ෂා කරන්න ගත්තාම දැන් අපි ගෙදරට මොනවා හරි බඩුවක් ගෙනාම මේ බඩුව ආරක්ෂා කරනවා. ගෙදර ආරක්ෂා කරනවා, වත්ත ආරක්ෂා කරනවා, ගෙදර ඉන්න අයව ආරක්ෂා කරනවා. මේවා ආරක්ෂා කරන්න ගත්තාම ඒක නිසා තමයි මේ අර කැති පුරෝ අරගෙන අනිත් අයව කපන්න කොටන්න යන්නේ. කියන්නේ ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමීසු මිච්ඡාචාර මේ ඔක්කොම පවත්තන්න යන්නේ මේ නිසා. එතකොට අපිට පේනවා මේ ඉන්ද්‍රිය අසංවරයෙන් මේ විදිහට විඥානේ පිහිටලා ඒකෙ දිගේ ගමන් කරලා මච්චරියත් ඇති වෙලා ඊට පස්සේ තමයි අපි මේ ත්‍රිවිධ දුස්චරිතයන්ට ගමන් කරන්න යන්නේ. ඉතින් මේක බොහොම ගැඹුරට යනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය අසංවරයත් ආහාර සහිතයයි කියන්නේ. ආහාර රහිතයයි නෙවෙයි. ඉන්ද්‍රිය අසංවරයට ආහාරය කවරේද? සිහිය, අසිහිය හා මනාව නොදැනීම. සිහිය නැතිකම, මනාව නොදැනීම කියන දෙක උඩ තමයි මේ අසංවර භාවය ඇති වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් සිහිය නැහැ කියලා කියන්නේ මේක දුකයි කියලා දන්නේ නැහැ. දුක ඇති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. එතකොට දුක නැතිවීම කියන එකේ දැනීමක් නැහැ, සිහියක් නැහැ මේක මෙහෙමයි කියලා. ඒ කියන්නේ සිහිය ඇති වෙන්න නම් ඔය සතර සතිපට්ඨානිය වැනි භාවනාව වඩන්න ඕනේ. එහෙම නැතිනම් අපිට සිහියක් නැහැ. මොකක් හරි දෙයක් දැක්කහම මේක දුක් සුඛයි කියලා ගන්නවා. ඉතින් ඒ සුඛයි කියලා ගත්තාම අන්න ඒක නිසාම අපි ඒ දේ එක්ක දිගටම අර ඉන්ද්‍රිය අසංවරය ඇති වෙලා ඒ දේවල් පවත්තන්න අපිට උදව් උපකාර වෙනවා ඒ සිහිය නැතිකම. ඉතින් එතකොට දැන් අපිට පේනවා මේ විදිහට අසිහියත් ඒ මනාව නොදැනීමත් කියන එක සම්පජානකාරී බව කියන එකයි. ඒක නොදැනීම තමයි හේතු වෙන්නේ අපිට ඉන්ද්‍රිය අසංවරය ඇති වෙන්නේ. ඊළඟට මේ අසිහියත් ඒ මනාව නොදැනීමත් ආහාර සහිතයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒකට හේතුව තමයි නොනොනින් මෙනෙහි කිරීම. ඒ කියන්නේ නොනින් මෙනෙහි කරන්නේ නැහැ. නොනින් මෙනෙහි කරන්නේ නැත්නම් අපිට ඇති වෙන්නේ මොනවද? විපල්ලාසයන් තමයි ඇති වෙන්නේ. අපි දැන් හිතන්නේ මේ දේවල් මේ සුඛයි කියන විදිහට හිතන්න පටන් ගන්නවා. මේක මගේ කියලා හිතනවා, නිත්‍යයි කියලා හිතනවා. මේ වගේ දේවල් කල්පනා කිරීමෙන් අපිට ඇති වෙනවා අසහියක්. සිහියක් නැහැ. දුකයි කියලා කොයිම ආකාරයකින්වත් සිතෙන්නේ නැහැ. මනාව නොදැනීමක් ඇති වෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ නුනෝනින් මෙනෙහි කිරීම ආහාර සහිතයි කියලා. ආහාර රහිතයි නොකිය. නුනෝන් කියන්නේ අයිනිසෝ මනසිකාරය. අයිනිසෝ මනසිකාරයට හේතුව තමයි ප්‍රත්‍යතමයි අශ්‍රද්ධාව. ශ්‍රද්ධාවක් නැතිකම. ශ්‍රද්ධාව තියෙනවා නම් චිත්තයාගේ ප්‍රසාද බවක් තියෙනවා. අශ්‍රද්ධාව නිසා චිත්තයාගේ ප්‍රසාද බවක් නැහැ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අශ්‍රද්ධාවත් ආහාර සහිතයයි කියනවා කියලා. ආහාර රහිතයයි නෙවෙයි. අශ්‍රද්ධාවට ආහාරය තමයි සද්ධර්ම වූ දේ නොඇසීම. සද්ධර්මිය අහලා නැත්නම් අපිට තියෙන්නේ අශ්‍රද්ධාව. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සද්ධර්මයේ දේ නොඋදේ ඇසීමටත් ආහාර සහිතයයි කියන්නේ. ආහාර රහිතයයි නෙවෙයි. සද්දරු උදේ නොඋදේ ඇසීමට ආහාරයේ කවරේද? එයට අසත්පුරුෂ ආශ්‍රයයි කිව යුතුය. අසත්පුරුෂ ආශ්‍රය නිසා අපි අසද්ධර්මයන් අහනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් යම්කිසි පුද්ගලයෙක් තව පුද්ගලයෙක් ගැන මෙන්න මේ ශරීර කොටස් ගැන සම්බන්ධයෙන් කතා කරනවා කියලා හිතන්න. මේ දේ මෙහිමයි, මෙතන ලස්සනයි, මෙතන හොඳයි, මේ ආදී වශයෙන් දේවල් කියනවා. මේක අහගෙන ඉන්න සාමාන්‍ය පුද්ගලයෙක්ට මේක ඒ පුද්ගලයාට මේක ගැන හිතන්නවත් ඒ කලින් හිතලා නැති වෙන්න පුළුවන්. කලින් බවවල හිතලා ඇති. නමුත් ඒ අලුතෙන් ඉපදිච්ච ඒ කියන්නේ ළමයෙකුට වාගේ කෙනෙකුට මේ වගේ දෙයක් ගැන හැඟීමක් නොතේන්න පුළුවන්. නමුත් ඒ සමාජයේ ඉන්න අසත්පුරුෂ පුද්ගලයෙක්, අසත්පුරුෂ ළමයෙක් හෝ වේවා, අර වගේ දෙයක් කීම නිසා අර ළමයාත් අර දේවල් බලන්න පුරුදු වෙනවා. හිතන්න පුරුදු වෙනවා. කල්පනා කරන්න පුරුදු වෙනවා. ඉතින් මේ වගේ දේවල් අහුවහම ඒ පුද්ගලයාට මේ ශ්‍රද්ධාවන් කියන ඒවා ඇති වෙන්නේ නැහැ. අශ්‍රද්ධාවන් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ ධර්ම වැරදි ධර්මයන් ඇහුවොතින් වැරදි පාරේ තමයි යන්නේ. කෙනෙක් තව කෙනෙක් කියන්න පුළුවන් මේ ප්‍රාණඝාතය කියන ඒවා කළාට කමක් නැහැ, මගේ පාවිච්චිය සඳහා වූ මේ වගේ දේවල් කිරීමෙන් ප්‍රශ්නයක් නැතේ කියලා. ඉතින් ඒ වගේ දේවල් ඇසීමෙන් එතකොට ප්‍රාණඝාතය වගේ දේවල් කිරීමට පවා සත්‍යයන් පිළිගන්නවා. ඉතින් මේ විදිහට මේ අසත්පුරුෂ ධර්මයන්ගෙන් තමයි අසත්පුරුෂ ආශ්‍රයෙන් අසත්පුරුෂ ධර්මයන් අහලා ඒ අසත්පුරුෂ ධර්මයන්ගෙන් තමයි මේ විදිහට අශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒ අශ්‍රද්ධාව ඇති වුණාම ඉතින් ඒකෙ දිගින් දිගටම ඔහොම ගමන් කළා. ඉතින් ওই ඉන්ද්‍රිය අසංවරය, ත්‍රිවිධ දුෂ්චරිතය ওই විදිහට අවිද්‍යාව දක්වාම ගමන් කරනවා. එතනින් භව තණ්හාව කියන එක ඇති වෙනවා. තථාගතයන් වහන්සේ ඊපාර මේ සම්පූර්ණ මේක සම්පූර්ණ කළා කියනවා. මහණෙනි, මෙසේ අසත්පුරුෂ ආශ්‍රය සම්පූර්ණ කළ තැනත්තා සද්ධර්ම නෝදේ ඇසීම සම්පූර්ණ කරයි. සද්ධර්ම නෝදේ පුරවන්නේ අසද්ධාව පුරවයි. අසද්ධාව පුරවන්නේ නුවණින් නුනෝනින් මෙනෙහි කිරීම පුරවනවා. කියන්නේ අයනිසෝ මනසිකාරය. ඒ අයනිසෝ මනසිකාරය ඇති කිරීමෙන් අසහිය, මනාව නොදැනීම කියන දේ ඇති වෙනවා. ඊළඟට අසහියත් මනාව නොදැනීමත් ඇතිවීමෙන් පිරීමෙන් ඉන්ද්‍රිය අසංවරය පුරවනවා. ඉන්ද්‍රිය අසංවරය පුරවන්නේ ත්‍රිවිධ දුෂ්චරිතය පුරවනවා. ත්‍රිවිධ දුෂ්චරිතය සම්පූර්ණ කළොත් නීවරණ ධර්මයන් පහ පුරවනවා. නීවරණ ධර්මයන් පූර්ණ කළොත් අවිද්‍යාව පුරවනවා. අවිද්‍යාව සම්පූර්ණත්වයෙන් භව තණ්හාව පුරවනවා. මෙසේ මේ භව තණ්හාවගේ ආහාරය මෙසේද සම්පූර්ණ වේ. මහණෙනි, යම්සේ පර්වතයක් උඩ ලොකු ඇහි බිඳු ඇති වර්ෂාවක් වස්නා කල්දී වලාකුළු ගුගුරන කල්දී ඒ ජලය නිම්න කරා ගලා යන්නේ පර්වත ඇලදොල සාකා පුරවනු. ඒවයින් මේ ඇලදොල සාකා පිරවෙලා ඒ කුඩා වලවල් පිරිලා, කුඩා වලවල් පිරිලා මහා වලවල් පිරිනු, මහා වලවල් පිරිලා ඒ කුඩා ගංගාවන් පිරිනු, කුඩා ගංගාවන් පිරිලා මහා ගංගාවන් පිරිනු. අන්න ඒ වගේ මේ සම්පූර්ණ මේ මහා සාගරයේ පිරෙන දක්වා ගමන් කරනවා. අන්න ඒ වගේ තමයි මේ ඒ මේ මහා සමුදු නම් සාගරයාගේ ආහාරය වේද? අන්න ඒ විදිහට මේ විදිහට මේ කුඩාවට පටන් අරගෙන මේක එන්න එන්න වැඩි වෙලා ගිහිල්ලා තමයි මේ දේ ඇති වෙලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේ අසත්පුරුෂ ආශ්‍රය නිසා මේ විදිහට මේ භව තණ්හාව දක්වා වෙන්නේ කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක මේ දැන් මේ කතා කරේ මේ නරක පැත්ත. කොහොමද මේක ඇති වෙන්නේ කියන එක. අපි ඉපදෙන්නේ. දැන් තථාගතයන් වහන්සේ පෙන්නනවා මේක නොවන අනිත් පැත්තට. මේකෙන් අපි ගැලවෙන විදිය. මහණනි මම විද්‍යාව නිසා ලබන විමුක්තියද ආහාර සහිතයයි කියන්නේ. ආහාර රහිතයයි නොකියන්නේ. විද්‍යාවන්ගෙන් ලබන විමුක්තියට ආහාර කවරේද? ඒකට තමයි සප්ත බෝධ්‍යංග කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මේ විමුක්ති කියලා කිව්වහම අපි දන්නවා අප්පනහිත චේතෝ විමුක්ති කියලා විමුක්තියක් තියෙනවා. අනිමිත්ත චේතෝ විමුක්ති කියලා විමුක්තියක් තියෙනවා. ශුන්‍යතා චේතෝ විමුක්ති කියලා විමුක්තියක් තියෙනවා. එතකොට දැන් මේ විමුක්තිය සාමාන්‍යයෙන් ওই 7 වෙනි ධානයේ දක්වා ගමන් කරලා ඒ 7 වෙනි ධානයේදී අපි දැන් එන්නේ මේ ශුන්‍ය මිදං අත්නෝ අත්තන යේනවා කියලා බලලා තමයි ඒ 7 වෙනි ධානයට යන්නේ. එහෙම ගිහිල්ලා එතෙන්දී කෙනෙක් මේක දුකයි කියලා බලනවනම් මේ අපිනිත චේතෝ විමුක්තිය ඇති වෙනවා. එතෙන්ට ගිහිල්ලා කෙනෙක් නিত্য වූ දෙයක් නැtei කියලා මෙනෙහි කරනවනම් ඒක නිසා අනිත්‍ය චේතෝ විමුක්තිය ඇති වෙනවා. මේක ශුන්‍යතාවයි කියන එක මෙනෙහි කිරීමෙන් ඒ ශුන්‍යතා චේතෝ විමුක්තිය කියන එක ඇති වෙනවා. එතකොට මේ චේතෝ විමුක්තිය ඇති වෙන්නේ සප්ත බොජ්ජංගේ. සප්ත බොජ්ජංගේ අපි දන්නවා එතන හතක් තියෙනවා. මුලින්ම සති සම්බොජ්ජංගය මේ ධර්මයේ මෙනෙහි කිරීමෙන් කල්පනා කිරීමෙන් අපිට ඇති වෙන ප්‍රතිඵලය තමයි සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගේ ඊළඟට අපිට අපි මේක නුවණින් යුතුව මෙනෙහි කරාම ධම්මවිචය සම්බොජ්ජංගය ඇති වෙනවා. ධම්මවිචය සම්බොජ්ජංගේ ඊළඟට අපි වීරයෙන් යුතුව මේක තවත් බලනකොට ඔය විරිය ආරම්භ කරලා ඒක නිසා අපිට ප්‍රීති සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය ප්‍රීති සම්බොජ්ජංගය ඇති වෙනවා. ඒ ප්‍රීති සම්බොජ්ජංගය ඇති වුනහම මේක නිසා අපිට පස්සද්ධියක් ඇති වෙනවා. ඒ කියන්නේ කාය පස්සද්ධ, චිත්ත පස්සද්ධ කියලා දෙකක් ඇති වෙනවා. මේ පස්සද්ධිය ඇති වුණාට පස්සේ ඒක නිසා අපේ මනස සමාධිගත වෙනවා. ඒ සමාධියේදී අපි හිතමු 3 වෙනි ධානයේ කෙනෙකුට තියෙනවා මේ සුඛය සහිතව ධාන තත්ත්වයක් තියෙනවා. මේ සුඛය සහිතව ඉන්න පුද්ගලයා ඊට පස්සේ මේ සුඛේදිත් අපි දන්නවා මේකේ තියෙනවයි කියලා මේ අසම්පජානකමක් කියලා කියන්නේ මේ සිහිය මුලා වෙන ගතියක් තියෙනවා එතන. ඒ මොකද අර සුඛය දැන් ලෝකේ තියෙන දුක නම් සුඛයක් තියෙනවයි කියලා කෙනෙක් කල්පනා කරාම ඒකේ තර රාගානුසය පැත්තට නියවෙන්න පුළුවන් ඒ සුඛේ කියන එකේ වත්තම්. එතකොට දැන් මේකේ තියෙන අඩුපාඩුකම මේ තියෙනවා. මේ කියන්නේ සිහිය හොඳට පවතින්නේ නැති බවක් කියන එකයි. සිහිය මුලා වීමක් කියන්නේ. ඒක නිසා ඒ පුද්ගලයා ඒකෙන් ඉවත් වෙලා මේ 4 වෙනි ධානය දක්වා ගමන් කරනවා. එතන දුකයි සුඛයයි දෙකම පහ කරලා දුම්නස් සොම්නස් දෙකත් පහ කරලා ඒ 4 පහ කරලා තමයි මේ උපේක්ඛාවට යන්නේ. එතකොට අපි දන්නවා මේ සුඛ වේදනාවක රාගානුසය තියෙනවා. උපේක්ඛා වේදනාවක තියෙන්නේ අවිජ්ජානුසය. අදුක්ඛ ආත්මය අදුක්ඛමසුඛ වූ වේදනාවක අපිට තියෙනවා අවිද්‍යානුසය. සුඛ වේදනාවේ රාගානුසය, දුක වේදනාවේ පටිඝානුසය, අදුක්ඛම සුඛ වේදනාවේ අවිද්‍යානුසය කියන එක තියෙනවා. මෙතෙන්දි මොකද්ද මේ අවිද්‍යානුසය? අපි නොදන්නේ මොකද්ද? නොදන්නේ මේකේ සමුදයත් අස්තංගමියක් කියන එක නොදන්නාකම. විශේෂ වශයෙන් මෙතන මේ අස්තංගමිය කියන එක හොඳට නොදන්නාකම තමයි මෙතන හේතු වෙන්නේ. මේ හොඳට ඉහළට සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙනවා මේ පුටුක වාඩිලා ඉන්නකොට මේක උපේක්ඛාවක් තියෙනවා. ඒක ඇත්තර හොඳ උපේක්ඛාවක් නෙමෙයි. ඒ පුටුව ඉක්මන්නේ නැති. මෙහෙම කළා මේ භාවනාවේ මේ දිගට දිගට ගමන් කරපු පුද්ගලයාට ඉහළට ගිහිල්ලා ඒ පිරිසුදු චිත්තයේ අර උපේක්ඛාව කියන එක තිබුණාට ඒකේ අර අවිද්‍යාව හේතු කොටගෙන ඒකේ තියෙන්න පුළුවන් අර නොදන්නාකම. ඒ කියන්නේ මේකෙන් අස්තංගමයේ කියන කොටස නිවැරදිව නොදන්නාකම නිසා ඇති වෙන තත්ත්වය. එතකොට මේ භාවනාවේ මේ පුද්ගලයා හොඳට භාවිතා කිරීම නිසා මෙයා පුද්ගලයා මේ අස්තංගමේ තීරුම් ගන්නවද කවදා හරි මේ බොජ්ජංගේ පවත්වාගෙන ඉඳලා ඒක හේතු කොටගෙන එයාට පේනවා එහෙමනම් මේක මේ ඇති වෙන්නේ මේ සංස්කාරයන්ගේ. මේ සංස්කාරයන්ගේ මේ චේතනාවන් හේතු කොටගෙන තමයි මට මේ දේවල් ඇති වෙන්නේ. මේ සකස් කිරීම කියන එක ඇති වෙන්නේ අර ධානයක් සකස් කරපු දෙයක් නෙවෙයි. එතකොට දැන් මේ පුද්ගලයාට පේනවා මේකේ අස්තංගමයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ නැතිවීමක් තියෙනවා. හරියට මරණයක් තියෙනවා වගේ වයසංගත ලක්ෂණයක් තියෙනවා කියලා එයාට පේනවා. වයසංගත ලක්ෂණයක් තියෙනවා නම් ඒ කියන්නේ නැතිවීමක් තියෙනවා නම් එයාට පේනවා විඥානීය අනිත්‍යභාවයක් තියෙනවා කියලා. විඥානීය අනිත්‍ය නම් මම මේ සංස්කාරය මොකටද හදන්නේ? සංස්කාරයෙන් විඥානය හදන්නේ. එතකොට මම මොකටද මේ කැඩෙන දෙයක් හදන්නේ? හරියට අපි ගත්තොත් වඩුවේ කුටු හදනවා. මේස හදනවා. මේ කුටු මේස කියනේම කැඩෙනවා. කැඩෙනවායි කියලා දන්නවනම් එයාට මේක හදන්නේ මොකටද කියලා හැඟීමක් තියෙනවා. එතකොට මේ වගේම මේ පුද්ගලයාට මේ අනත්ත් කියන ස්වභාවයේ වැටහිමකුත් තියෙනවා. මොකද අනිත්‍ය කියන එක ගත්තාම එතකොට අර කැඩෙන ස්වභාවය දැක්කාම ඒක දුක්ඛභාවය නම් එහෙමනම් මගේ කියලා ගන්න වටින්නේ නැtei කියන අනත්ත්භාවය කියන එක තියෙනවා. එතකොට දැන් මෙන්න සංස්කාරයන්ගේ අනත්ත්භාවය කියන එක මේ පුද්ගලයාට ඇතිවීමක් තියෙනවා. මේ සංස්කාරයන් කියලා කියන්නේ මොනවද? මේ මනෝ සංචේතනාවෙන් ඇතිවෙන මේ එකතු කරගත්ත මගේ කියලා ගත්ත දෘෂ්ටියෙන් හේතු කොටගෙන ඇතිවෙච්ච දේවල්. එතකොට දැන් බලන්න මේ සංස්කාරයේ අනත්තා කියලා මට හිතෙනකොට මේ සංස්කාරේ හදන්නේ මොනවද? මේ සංස්කාර කියන්නේ මේ සංස්කාර තමයි මේ සංඥා සංස්කාර. සංඥාවෙන් ඇතිවෙච්ච සංස්කාර අපි දන්නවා. මේ මනසෙන් කෙරෙන සංස්කාරයන් තියෙනවා. මේ චිත්ත සංස්කාර කියලා කියන්නේ මේ වේදනාවයි සංඥාවයි තමයි චිත්ත සංස්කාර වෙන්නේ. එතකොට දැන් මේ සංස්කාරයන්ගෙන් තමයි විඥානේ හදන්නේ. ඒකේ අනිත්‍යභාවය දකිනකොට සංස්කාරයේ අනත්ත්භාවය දකිනකොට මේක හදන්න උදව් උපකාර වෙච්ච සංඥාව කියන එක, ඒ කියන්නේ සංඥා සංස්කාරය ගැන එයාගේ වටිනාකමක් එයාට දැන් නැහැ. මේ සංඥාවට වැඩිය අගයක් දීම පැතිරවීමක් කරන්නේ නැහැ. මොකද හදන එක කැඩෙනවා නැති වෙනවා මගේ නෙමෙයි කියන හැඟීමක් තියෙනවා. ඒක නිසා ඒ වාගේ විඥානයක් හදන්නට ඒ සංඥාව ගැන තියෙන දේ ඇල්ලීම අඩු වෙනවත් එක්කම අර මනෝ සංචේතනාවට තියෙන තෘෂ්ණාව චන්දරාගය කියන එක බැහැලා යනවා. ඒ චන්දරාගය අඩු වෙනකොට දැන් මේ සංඥාව පවතින්නේ නැහැ. එතකොට දැන් මේ විදිහට මේ සංඥාව දුර්වල වෙනවා. ඒ කියන්නේ මේක දිගට ඉස්සර පවත්වපු දේවල් පවත්වන්න දැන් කල්පනාවක් නැහැ. සංඥාවෙන් මොනවද අපි දන්නේ? සංඥාවෙන් දන්නේ මේ වේදනාව තමයි අපි හඳුනාගන්නේ. මේක සුඛයි කිය අපි හඳුනාගන්න දේ. එතකොට දැන් වේදනාවේ තියෙන තණ්හාවත් අපේ නැති වෙලා යනවා. මේක මේ පැත්ත අඩුවෙගෙන යනකොට අර දෘෂ්ටි නිසා ඇතිවෙනා වූ ප්‍රශ්නේ අපේ බැහැලා යනවා. මේක ගැන සිතන්න ඕන කමක් නැහැ. කල්පනා කරන්න ඕන කමක් නැහැ. ඉතින් මේ නිසාම විමුක්තිය ඇති වෙනවා. අර තණ්හාව අයින් වෙන්න අර විමුක්තිය කියන එක ඇති වෙනවා. එතකොට බලන්න මේ අප්පිනිහිත චේතෝ විමුක්තිය කියන එක එහෙම මේ විදිහට ඇති වෙනවා. අර අනිත්‍යයි කියන එක ඒ විදිහට ගත්තොත් අනිමිත්ත චේතෝ විමුක්තිය ඇති වෙනවා. ශුන්‍යතාවය අර අනන්තතාවය උගා පවත්නවා නම් අර ශුන්‍යතා චේතෝ විමුක්තිය ඇති වෙනවා. එතකොට මේ විදිහට අපිට පේනවා මේ සප්ත බොජ්ජංගය නිසා මේ විමුක්තිය කියන එක අපිට ඇති වෙනවා කියනවා. ඊළඟට මේ සප්ත බොජ්ජංගය ඇති වෙන්න හේතුව මොනවද? ඒකට හේතුව තමයි සතර සතිපට්ඨානය. මේ සතර සතිපට්ඨානය පවත්නවා නම් ඒක නිසාම මේ අරිය විහාරය කියලා දී ඇති වෙනවා. ඒ කියන්නේ මාර්ගඵලයන් ලැබීමේ, සෝවාන් ආදී මාර්ගයන් ලැබීමේ අරිය විහාරය කියන එක පවත්නවා. මේ අරිය විහාරයේ පැවැත්මේ සප්ත බොජ්ජංගයේ ඇති වෙනවා. මේක තමයි මේ මනෝ සංචේතන ආහාරයෙන් අපි ගමන් කරන වැරදි පාරට විරුද්ධ වූ හොඳ පාර. ඒ කියන්නේ සුඛ ප්‍රතිපදා දන්දා විඥාවෙන් තමයි මේ දේ ඇති වෙන්නේ. එතකොට දැන් සතර සතිපට්ඨානයෙන් අපිට සප්තබොධ්‍යංගයේ ඇති වෙනවා. ඊළඟට මේ සතර සතිපට්ඨානය තාහාර සහිතයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. සතර සතිපට්ඨානයට හේතු වෙන්නේ අර ත්‍රිවිධ සුචරිතය. අපි ත්‍රිවිධ සුචරිතය පවතිනවා නම් අපිට දැන් තියෙන්නේ සම්මා දිට්ඨි වාගේ දේවල් තමයි අපි පවත්න්නේ. අර ඉස්සෙල්ලා තිබුණ මිච්ඡා දිට්ඨි වාගේ දේවල් තමන් යම් කිසි දෙයක් ගත්තාම මගේ වේවා කියන අදහස තිබුණා. දැන් මගේ වේවා කියන අදහසක් නැහැ. ඒ වගේම අර කවුරු හරි කෙනෙක් දැකලා මැරේවා නැසේවා කියලා කල්පනා කරන අදහස් ඒව පවත්වන්නේ නැහැ. ඉතින් බලන්න මෙතන අර ඒ සංකප්පයන් හොඳට ඇති වෙනවා. ඉතින් මේක නිසාම අර හොඳ හරියට මගේ තමයි ගමන් කරන්න හදන්නේ. ඒක නිසා අර ඉස්සෙල්ලා වාගේ අර දුස්චරිතයට නැතිකම නිසා මෙතන මේ සුචරිතය පවත්වන තාක්කල් ඒ හොඳ පැත්තේ ගමන් කරනවා. ඉතින් එතනින් තමයි මේ සතර සතිපට්ඨානය පවතින්නේ. ඊළඟට මේ ත්‍රිවිධ සුචරිතයටත් හේතුව තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයෙන් තමයි ආහාරය වශයෙන් තියෙන්නේ. ඒ ඉන්ද්‍රිය සංවරය ඇතුනොත් අපිට ත්‍රිවිධ සුචරිතය කියන එක ඇති වෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරයටත් ආහාරයන් තියෙනවා. ඒ ආහාරය තමයි සිහිය හා මනාව දැනීම කියන එක. අපිට සිහිය පවතිනවා නම් සති සම්පජාන කියන දෙක පවතිනවා නම් අපේ ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති වෙනවා. ඒ සති සම්පජානිය ඇති වෙන්නත් සිහිය සහ මනාව දැනීමට ඒකටත් ආහාරයක් තියෙනවා. ඒක තමයි නුවණින් මෙනෙහි කරනවා කියන එක. අපි නුවණින් මෙනෙහි කළොතින් අපිට මේ සති සම්පජානිය ඇති වෙනවා. දැන් බලන්න අපි හොඳට කල්පනා කරලා බලනවා නම් මේක දුකයි කියන එක කල්පනා කරනවා නම් දුකයි කියලා හොඳට බලනවා නම් කෙනෙක් එතකොට දැන් අපි මේ රූපයක් එහෙම දැක්කහම අපි ඒක නිසා අපිට සිහියක් පත්තු වෙලා ඇති වෙලා තියෙනවා නම් අපි රූපයක් දැක්කහම අපි ඒ රූපය අල්ලගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද දන්නවා මට දැන් මේකෙන් මහා දුක්ඛයක් තමයි ඇති වෙන්නේ. මාව ජරාව ව්‍යාධි මරණ සහිත තත්ත්වයට පත් කරන දෙයක් තමයි මට මේ ඉස්සරහට එන මේ රූපය අල්ලා ගැනීම මට වෙන්නේ කියලා. එතකොට ඒක නිසා ඉස්සෙල්ලා මේ දේ පිළිගත්තු පුද්ගලයෙක් නම් දැන් මේ පුද්ගලයා මොකද කරන්නේ? මේ ඇස් දෙක වහගන්නවා. මට මේව බලන්න එපා කියන එක ඇතුව ඇස් දෙක වහගන්නවා. එහෙම නැත්තම් බිම බලා ගන්නවා. බලන්න අර සිහිය නිසා ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉතින් ඒකෙන්ම අර සුචරිතයට ගමන් කිරීම වෙනවා. දැන් අපි මොකක් හරි දෙයක් දැක්කලා ඒක අල්ලගත්තොත් නේද මගේ වේවා කියනව කල්පනා කරන්නේ. දැන් මේක ගන්නේ නැත්තම් අර ඒ ප්‍රශ්නේ හැමම එතනින්ම විනාශ වෙලා යනවා. ඊළඟට තත්ත්වයෙන් වහන්සේ දේශනා කරනවා මේ නෝනින් මෙනෙහි කරන්න හේතුව තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒක තමයි ආහාරය. ශ්‍රද්ධාවේ තියෙන්නේ චිත්තයාගේ ප්‍රසාදය. චිත්තයාගේ ප්‍රසාද භාවයේ තියෙනවා. ඒක නිසා අපි මේ නෝනින් මෙනෙහි කිරීම කරනවා. ඒ කියන්නේ අර තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ප්‍රසාදව මනසෙන් පවත්වනවා. ඊළඟට ඒ ශ්‍රද්ධාවටත් ආහාරයක් තියෙනවා. ඒ ආහාරය තමයි සද්ධර්ම ශ්‍රවණය. එතකොට සද්ධර්ම ශ්‍රවණයත් ආහාර සහිතයි, රහිත නෙමෙයි. සත්පුරුෂ ආශ්‍රය, ඒ කියන්නේ තථාගතයන් වහන්සේ, රහතන් වහන්සේලා වැනි අය ඇසුරු කිරීමෙන් තමයි අපි ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒ සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි අපි මේ යෝනිසෝ මනසකාරයේ ඇති වෙන්නේ. යෝනිසෝ මනසකාරයෙන් සති සම්පජානෙන්, සති සම්පජානෙන් ඉන්ද්‍රිය සංවරයෙන්, ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතය. මෙතනින් සතර සතිපට්ඨානිය ඇති වෙනවා. සප්තබොජ්ජංගයේ නැත්නම් කියනවා නම් මුලින්ම මුදිතා අප්‍රමාණිය ඇති වෙලා තමයි අර විමුක්ති තුනට යන්නේ. ශුන්‍යතා විමුක්තියට එමු ගමන් කරන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ මේ විදිහට මේ විමුක්තිය ඇති වෙනවායි කියලා දේශනා කළා. මෙතින්දිත් අර උදාහරණයක් දෙනවා. මේ යම්සේ පර්වතයක් උඩ ලොකු වැහි බිඳු ඇති වර්ෂාවක් වස්නා කල්ලි වලාකුළු ගුරන කල්ලි ඒ ජලය ඒ නිම්න කළා ගමන් කරනවා. ඇල දොළවල් සාකාවන් පුරවලා ඊට පස්සේ අර කුඩාවලවල් පිරිලා මහවලවල් පිරිනව, මහවලවල් පිරිලා කුඩා ගංගාවන් පිරිනව, කුඩා ගංගාවන් පිරිලා මහා ගංගාවන් පිරිනව. මහා ගංගා පිරීමෙන් මහා සමුද්‍රයේ සාගරේ පුරවනවා. මේ විදිහට මේ සමුද්‍ර නම් සාගරයාගේ ආහාරයේ මෙසේ සම්පූර්ණ වෙයි කියලා තථාගතයන් වහන්සේ මෙතෙන්දිතර උදාහරණයක් දුන්නා. මහණෙනි මෙසේ සත්පුරුෂයාගේ පුරුෂ ආශ්‍රය පුරන්නේ සද්ධර්ම ශ්‍රවණිය පුරයි. සද්ධර්ම ශ්‍රවණිය පුරන්නේ ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පිරීමෙන් නෝනින් මෙනෙහි කිරීම පුරයි. නෝනින් මෙනෙහි කිරීම පුරන්නේ සීහා මනාව දැනීම පුරනවා. සීහා මනාව දැරීම පුරන්නේ ඉන්ද්‍රිය සංවරය පුරනවා. ඉන්ද්‍රිය සංවරය පුරන්නේ ත්‍රිවිධ සුචරිතය පුරනවා. ත්‍රිවිධ සුචරිතය පිරුණාහු සතර සතිපට්ඨානියු පුරනවා. සතර සතිපට්ඨානිය මේ බොජ්ජංග සත්ත බොජ්ජංගයේ ඇති වෙනවා. සත්ත බොජ්ජංගයේ පිරීමෙන් තමයි විද්‍යාව ඇති වෙන්නේ. එතෙන් තමයි මෙදීම කියන එක විමුක්තිය ඇති වෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව හරි ගැඹුරුයි. මේකේ හරි විශාල දෙයක් තියෙනවා. මේ පැහැදිලි කරනටත් වඩා මෙතනින් ගැඹුරට යන ධර්මතාවය යම් යම් ප්‍රමාණයට යම් යම් අයට යම් යම් තත්ත්වයකට ඒක තීරෙයි. නොතේරුණා, සම්පූර්ණයෙන් නොතේරුණායි කියලා කලබල වෙන්න එපා. කාලයක් යනවා මේව තීරුම් ගන්න. හොඳයි, අපි දැන් සාකච්ඡාවට ප්‍රශ්න වලට යමු. කාට හරි ප්‍රශ්න තියෙනවද?
මාල අරගෙන කුටුත් ඉවර තමයි. මේ ඇත්තටම මේ සම්ධර්මයේ ඇසීමට මේ වගේ අපිට අවස්ථා දීම ගැන ඔබටත් මිෂ්ට දැනුවත් මම අනේක වාරයක් ස්තුති කරන. මොකද මේ ධර්ම දැනගැනීමෙන් අපි අපිට මේ සංසාර දුකින් මිදෙන්න එකන උපකාරයට ඔබ දෙදරාට සියලුම කල්යාණ මිත්‍යාන්ට මගේ පද්‍යාංගම ස්තුතිය පුදගන්න ගමන් අපි සියලු දෙනාට මේ සංසාරෙ මිදෙන්න ලැබෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ ඩොක්ටර්ස් ඔබ මෙවැනි දේවල් අපිට මේ විදිහට ඊටල් නඟුරු දාන්නේ මේ විදිහට පහද නැත්නම් අපිට කවමදුණක් අපි මේක තෝරගන්න බැරි වෙනවා. ඒකට අනිවාර්යෙන් තියෙන
කාට හරි ප්‍රශ්න තියෙනවද? මම දැන් ප්‍රශ්න නෑ වගේ.
අපිට පොඩ්ඩක් අර විද්‍යාව නිසා ලැබෙන විමුක්තියද ආහාර සහිත එතන මේ විමුක්තිය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඊළඟට මේ ඒකම අපනිසිත ශුන්‍යත අනිමිත්ත කියන ඒ චේතෝ විමුක්ති පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඒත් යම් කෙනෙක් ධර්ම මාර්ගයේ යන කෙනෙකුට මේ ඒ විමුක්ති මත නේනේ යන්න ඕනද? එහෙම නැත්නම් එක මාර්ගයක පමණක් ගියහම කියලා පොඩ්ඩක් අන්නේ පැහැදිලි කරගන්න ඕනේ. පුළුවන් නම් ඒක පැහැදිලි කරලා දෙන්න බොහොම පිණි.
විමුක්ති මාර්ග තුනේම යන්න ඕනි නැහැ. ඒ විමුක්ති තුන අර්ථ වශයෙන් එකක් වෙනවා. ඒක ගමන් කරන විදිය අනුව තමයි තුන් ආකාර වෙන්නේ. එතකොට අපි හිතමු සිරිපාද කන්ද උඩට කෙනෙක් යන්න ඕන නම් ඒ රත්නපුරින් නගින්න පුළුවන්. ඒ වගේ ඒ එක එක පැතිවලින් නගින්න පුළුවන් කන්ද උඩට. නමුත් කන්ද උඩට නැග්ගහම එකම තැනකටයි ආවේ. එතකොට අර එන පාරාණුව තමයි ඒක වෙනස්කම තියෙන්නේ. ඒ කියන්නේ අපේ අරමුණ කොහොම හරි සිරිපාද කන්ද මුලට නගිනවා කියන එක. එතකොට විමුක්ති එක විමුක්තියක් ලැබුණොත් ඒ ඇති. එතකොට දැන් මේ විමුක්තිය ලබන්නේ කොහොමද කියන එක අපි බලමු. අපි මුලින්ම බලමු මේ ශුන්‍යතා චේතෝ විමුක්තිය කියන එක ටිකක් පහසුයි පැහැදිලි කරන්න. අපි දන්නවා ධාතු හයක් තියෙනවායි කියලා. ධාතු හය මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. එතකොට දැන් මේ ධාතු හයෙන් අපි මේ පඨවි ධාතුව කියන එක කෙනෙක් හොඳට කල්පනා කරලා බලනවා. පඨවි ධාතුවේ තියෙන්නේ මේ තද ගති. දැන් මගේ ශරීරයේ තියෙන මේ කෙස්, ලොම්, නිය, දත්, මස්, සම්, නහර, ඇට ඇට මිදුළු ආදී වශයෙන් මේ තද ගතිය තියෙන දේවල් මේ පඨවි ධාතුවයි කියලා ගන්නවා. ඊළඟට මම මේ කෙස් එළියේ තියෙන කෙසුත් පඨවි ධාතු. මගේ ඇතුලේ තියෙන දෙයත් පඨවි ධාතු. එහෙමනම් මේක සම්පූර්ණයෙන් මේ ධාතු වශයෙන් කියලා මම බැලුවාම මට පේනවා මේ එළියේ තියෙන කෙස් මගේ නෙමෙයි. එළියේ තියෙන අසුචි මගේ නෙමෙයි. ඒ වගේම මේ ඇතුලේ තියෙන මගේ ඔළුව ඇඟට සම්බන්ධ වෙලා තියෙන කෙසුත් මගේ නෙමෙයි. මේ ඇඟේ ඇතුලේ තියෙන අසුචිත් මගේ නෙමෙයි. අර එළියේ තියෙන දේ සම්බන්ධයෙන් ඇති වෙන සංඥාවම මම ඇතුළට දැම්මාම මට මගේ ප්‍රඥාවෙන් මට පේනවා මේක මගේ කියලා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා. අර එළියේකට හොඳට අල්ලන්න පුළුවන් නම් තමයි විඥානයේ යුතුව ප්‍රඥාවෙන් බලන්න පුළුවන් නම් මේ දේ මගේ නෙමෙයි කියලා. ඒ හේතුවෙන්ම තමයි මට මේ ඇතුළත ඒ සංඥාව මම මේ විදිහටම පවත්වලා මගේ ඇතුළත මම යොමු කිරීමෙන් තමයි අරක මගේ නෙමෙයි නම් මේකත් මගේ නෙමෙයි කියලා හිතන්න පුළුවන් වෙන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් අපේ හිත බොහෝම තදින් මේ රූපය අල්ලගෙන ඉන්නවා මේක මගේ කියලා. ওই උත්පත්තියේදී ගර්භාෂයකට ගිය අවස්ථාවේදී ඒ අම්මගේ තාත්තගේ සුප්‍රාණු සහිතව ඒදී අල්ලාගෙන ඉඳලා පුරුදු වෙලා තියෙන අපි ඒක ආහාරයෙන් පෝෂණය වුණාම ආපහුත් ඒක දිගටම අල්ලගෙන ඉන්නවා. දිගින් දිගටම මේක පවත්වාගෙන ඉන්නවා. අර එබැයි එළියේ තියෙන අසුචි වාග්දේ අධ්‍යා බලලා මේක මගේ නෙමෙයි කියලා සංඥාවක් ඇති වුණාම ඒ හේතුවෙන් මේ ඇතුළත තියෙන දේත් එහෙම නෙමෙයි කියන සංඥාවක් ඇති කරගන්න පුළුවන් වෙනවා. මේ විදිහට මේ මුළු ලෝකයේම තියෙන පටවිය මම නෙමෙයි මගේ නෙමෙයි කියලා මනසෙන් තමයි ඉවත් කරනවද එයා පටවි ධාතුවෙන් එතකොට ඉවත් වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ තියෙන මේ පිත්ත සෙම සැරව ලේ දහදිය මේද තෙල කඳුළු උරුම තෙල අපි දන්නවා මේ දෙතිස් කුණපේ අර ද්‍රව වතුර ගතිය තියෙන ඒ කොටස්. එළියේ තියෙන මුත්‍රාවන් සත්තු මුත්‍රා කරපුවා ඒ වගේ දේවල්. එළියේ තියෙන ගංගාවල්. එතකොට අර එළියේ තියෙන දේවල් මගේ නෙවෙයි කියන හැඟීම අපිට අපේ ප්‍රඥාවෙන් සියුම්ව අපිට පේනවා. මේ එළියේ තියෙන මුත්‍රා නම් කොහෙත්ම මගේ නෙමෙයි. මං කොහෙත්ම මගේ කියලා ගන්නෙ නැtei කියලා. ඒ වගේ තමයි ඔය ඉතින් දිය ඇලි වේවා ඒ වගේ දේවලුත් ඉතින් කල්පනා කරන්න අර මුත්‍රා ගොඩක් වගේම එම් හිතන්න ගත්තොත් නම් ඔන්න තමන්ට මනසට ඒවි ඒක මගේ නෙමෙයි කියලා. හැබැයි දියල්ල ලස්සනයි කියලා මනසින් අල්ල ගන්න ගත්තොත් අන්න මගේ වෙනවා ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා තමන් මේ නිතරම ගන්න ඕනේ මෙහෙම හිතනකොට අර තමන් මේ මේ මනසෙන් නිකම් මේ මේ හීන තත්ත්වයට තියෙන වස්තුන් තමයි ඉස්සෙල්ල බලන්න ඕනේ. කියන්නේ මුත්‍රා වාගේ තමන් සලකන්නේ නැති පහ කරපු මේ ගරහන ලද දේවල් මනසට ගන්න. ඒ මනසට අරගෙන ඒ සංඥාවු දිගට පවත්වලා ඒ සංඥාවෙන් යුතු මේ ඇතුලේ තියෙන දෙයටත් ද්‍රව්‍ය සහිත දේවල් වලට බලලා ඒකෙනුත් අයින් වෙනවා. කියන්නේ මුළු ලෝකෙම අයින් වෙනවා. මේ පෘථුවියෙන් විතරක් නෙමෙයි කොයි ලෝකයේ තියෙන පටවියෙන් අයින් වෙනවා. මුළු ලෝකෙම තියෙන ඒ ද්‍රව්‍ය සහිතව ඒ වැගිරෙන ගතිය තියෙන දෙයින් අයින් වෙනවා. ආපෝ ධාතුවෙන්. ඒ වගේම වායු ධාතුවටත් මේ විදිහට බලලා වායු ධාතුවෙන් අපේ මනස අකුලනවා අයින් කරනවා. එතකොට අපි දැන් මේ ඇඟින් පිට වෙන මේ පල්ලෙහැන් පිට වෙන වාතයෙන් කවුරුවත් ගන්නෙ නැහනේ මගේ කියලා. අන්න ඒ වගේ අර බාහිර වායත්තටත් ඒ විදිහටම කල්පනා කරලා ඒක හොඳට පවත්වලා ඒකෙන් අයින් කරන දුඟද ගහන දේවල් වල සහිතව දේවයි ඒ කියන්නේ අපි දන්නවා මේ ඒ හමායන එතන තියෙනවායි කියලා ඒ වායු ධාතු කියන එක. එතකොට ඒ වායු ධාතුන් සම්පූර්ණයෙන් අයින් කරනවා. ඊළඟට මේ තේජෝ ධාතුව. ඔය කුණු ගොඩවල් වලත් ඒ රස්නයක් තියෙනවා. එතකොට මේ ශරීරයේත් මේ විදිහට රස්නයක් මේ බැක්ටීරියා රෝමිය වඳ ඒක පැවතීමක් තියෙනවා. එතකොට දැන් බලන්න මේ විදිහට සම්පූර්ණයෙන් අපි මේ ඔක්කොගෙම මුළු ලෝකෙම විශ්වෙම අපි අයින් කරොත්ින් ආපෝ තේජෝ වායු පාටවි හතරම මම නෙමෙයි මගේ නෙමෙයි කියලා අයින් කරොත්ින් එහෙම මොකද ඉතුරු වෙන්නේ? අපිට පේනවා එහෙමනම් රූපයෙන් තොරව මේ ආකාශයේ තිනදී තමයි ඉතුරු වෙන්නේ. දැන් අපි මේ කටේ දිනනවා ඉඩක්, බඩේ දිනනවා ඉඩක්. එතකොට අර තද ගතිය අර මේ ඔක්කොම අයින් වුණාම මේ බඩේ ඇවිත් තියෙන අවකාශ සහිත ස්වභාවය විතරයි ඉතුරු වෙන්නේ. එතකොට දැන් මේ ආකාශය කියන එකත් අනන්තවම පවතිනවා. මේකෙන් රූපයෙන් ඈත් අයින් වෙලා ඒ බවුන්ඩරි එකෙන් ඊට පස්සේ දිගට තියෙන ආකාශය අවකාශය කියලා කියනවා. එතකොට මේ ස්පේස් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. දැන් මේකත් මගේ නෙමෙයි කියලා කෙනෙක් අයින් කරනවා. මේකත් මගේ නෙමෙයි කියලා අයින් කරාට පස්සේ උතන ඉතුරු වෙන්නේ පිරිසුදු විඥාණය. එතකොට දැන් මේ විඥාණය අනන්ත තත්ත්වයට, ඒ කියන්නේ හයවෙනි ධානය දක්වා ගිහිල්ලා තියෙන මේ බුද්ධලයා දැන් විඥාණය අනන්තව පවතිනවා. අර ආකාශය තමයි මුලින් ආධාර වුණේ මේ විඥාණය අනන්තයි කියලා පවත්තන් හිතන්නේ. හැබැයි මෙහෙම හිතන පුද්ගලයාට කාලයක් ගියාම ආකාශය ඕන වෙන්නේ නැහැ මේ විඥාණය අනන්ත වශයෙන් පවත්තන්. මේ විදිහට ගිහිල්ලා ඉන්නකොට එයාට පේනවා මේ විඥාණය මම දැනගන්නේ මොකද්ද? මම දැනගන්නේ වේදනාව. සුඛයි කියලා දන්නවා, දුකයි කියලා දන්නවා, අදුක්කම සුඛයි කියලා දන්නවා. ඉතින් මේක මේ විදිහට මම දන්නේ මේක නම් මේ වේදනාව ස්පර්ශයේ හේතු කොටගෙන ඇති වෙනවායි කියලා මේ පුද්ගලයා දැනගන්නවා. ඒ කියන්නේ ලී කෑලි දෙකක් කෙනෙක් ඇතුළුවාම ඒක නිසා රස්නයක් ඇති වෙනවද? ඒ ලී කෑලි දෙක අයින් කරාම මේ රස්නය නැති වෙනවද? අන්න ඒ වගේ මේ ස්පර්ශය නිසා හදගත්තා වූ වේදනාව ඒ ස්පර්ශය නැතිවීමත් හේතු කොටගෙන නැති වෙනවායි කියලා දැනගන්නවා. මේ හේතු කොටගෙන මෙයා මේ විඥාණයනුත් ඉවත් වෙනවා. මේකත් මම නෙමෙයි මගේ නෙමෙයි කියලා එයා අයින් කරන්න පටන් ගන්නවා. මෙහෙම අයින් කරාම දැන් තියෙන ධාතු 6 නම් මේ ධාතු 6ම අයින් වුණාම මොකද ඉතුරු වෙන්නේ? මොකුත් නැහැ. මොකක්වත් නැtei කියන එක තමයි තියෙන්නේ. එතකොට මේ පුද්ගලයා මේ 7 ධානය දක්වා යනවා. මේ ශුන්‍ය මිදං අත්තිනවා අත්තිනී යේනවා කියලා ඒ 7 ධානය දක්වා මේ ශුන්‍යතාවට යනවා. ඒ ශුන්‍යතාවය එයා පවත්වනවා හොඳට. හැබැයි මෙතෙන්දිත් එයාට පොඩි සංඥාවක් තියෙනවා. මොකද්ද සංඥාව? මොකක්වත් නැtei කියන සංඥාව තමයි තියෙන්නේ. දැන් මේ විදිහට මේ සංඥාවෙන් උත් මෙයා අයින් වුණොත් තමයි නිව සංඥා නා සංඥායතනෙට එහෙම යන්න පටන් ගන්නෙ. දැන් මේ தත්ත්වයට මනස ගෙනිහිල්ලා මෙයා මෙතන මේ ශුන්‍යතාවයක් මේ එකක්වත් මගේ නෙමෙයි කියන එක අර සංඥාව හිතන් මගේ නෙමෙයි කියන தත්ත්වයට මනස පවත්වන්න පටන් ගත්තාම ඒක නිසා ඒක යාට පැහැදිලිවම පේනවනම් මේ එකක්වත් මගේ නෙමෙයි කියන එක, ඒ කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන පහම දැන් මනසෙන් අයින් කරනවා ශුන්‍යතාවෙන්. මේ විදිහට සම්පූර්ණයෙන් ඒ අයින් කළා පැවැත්වුවාම මේ පුද්ගලයා ශුන්‍යතාවයට යනවා. ඒ ශුන්‍යතාවයේ සමාපත්තියට සමවදින්න පුළුවන්කම ඇති වෙනවා. ওই தත්ත්වයටම ගිහිල්ලා ඒක අනිත්‍යයි කියන එක මෙනෙහි කරනවා නම් ඒ කියන්නේ සමුදය අස්තංගමේ කියනක දැකීම හේතු කොටගෙන නিত্য වූ කිසිම දෙයක් නැහැ කියන එක. සංස්කාරයක්වත් සංඥාවක්වත් කිසිම දෙයක් නැtei කියන එක තීරුම් ගත්තොත් එයා අනමිත්‍ය කියන එකට යනවා. මේක දුකයි කියලා තේරුම් ගත්තොත් මේ පුද්ගලයා අපිරිහිත චේතෝ විමුක්තිය කරා ගමන් කරනවා. එතකොට මේ විදිහට තමයි මේ 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 ශුන්්‍යතාවයන් ඒ තුනට ශුන්්‍යතාවය අනිත්‍ය අනමිත්‍ය අපිරිහිත කියන ඒ විමුක්තියෙන් කරා ගමන් කරන්නේ. ඉතින් මේ විමුක්තිය කරා ගමන් කරාට පස්සේ ඊට පස්සේ මේ පුද්ගලයා කිසිම දෙයක් සකස් කරන්න නැති තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ මේ සකස් කරලා වැඩක් නැති කියලා තීරුම් අරගෙන ඒ පුද්ගලයා මේ භවය සඳහාවත් භවායවා විභවායවා නාභි සංචේතිති නාභි සංකරොන්ති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. භවය සඳහාවත් විභවය සඳහාවත් මේ කිසිම දෙයක් සකස් කිරීමක් වෙන දෙයක් එයා කරන්නේ නැති වෙලා එතනින් එයා ඒ නිර්වාණය කළා ගමන් කරනවා. එතකොට මේ විදිහටයි මේ විමුක්තිය කියන එක ඇති වෙන්නේ. එතකොට මේක මේ මේ ආකාරයට තේරුම් ගන්න පහසු වෙන දේ සූත්‍ර දේශනාව තමයි අර මජ්ක්‍ධිම නිකායේ තියෙන ධාතු විභංග සූත්‍රය. ඒකේ පෙන්නනවා තථාගතයන් වහන්සේ. ඉතින් මේක නිසා මේ ප්‍රඥා අදිෂ්ඨාන එහෙම ඇති වෙන හැටි තථාගතයන් වහන්සේ එතන දේශනා කරනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ දැන් පැහැදිලියි කියලා. ເທരുവັນ சரණයි.
සරණයි ડોક્ટર අන්තංගේ.
එහෙනම්
අර දුක්ඛ ප්‍රතිපදා කිප්පබ්ඥා කියන එක ටිකක් මට පැහැදිලි කරගන්න කැමතියි.
ඔව් දුක්ඛපටිපදා කිප්පා විඤ්ඤාව කියන එක ඇති වෙන්නේ දුක්ඛපටිපදා දන්දා විඤ්ඤාව වැඩුවාම. දුක්ඛපටිපදා දන්දා විඤ්ඤාව කලින් කෙනෙක් හොඳට වැඩුවොතින් ඒ වැඩිම හේතු කොටගෙන ඒ පුද්ගලයාට මේ වැඩෙන්න ගන්නවා මේ ඔය මෛත්‍රී අප්‍රමාණී කියන එකේම වැඩෙනවා දුක්ඛපටිපදා දන්දා විඤ්ඤාවෙන්. එතකොට දැන් මෙයා මේ අප්‍රමාණ ධර්මයන් මේ විදිහට පවත්වන්න එයා පුරුදු වෙලා තියෙනවා. දැන් මේ தත්ත්වයට ඉන්න පුද්ගලයා ඒ දුක්ඛපටිපදා කිප්පා විඤ්ඤාව පවත්නකොට මෙතෙන්දිත් අර අපි ඔය දෙතිස් කුණුපය ගැන බලනවා. ආහාරේ පටික්කුලතා සංඥා, ඊළඟට ඒක ඒක සහිතව අපි දෙතිස් කුණුපය බලනවා. දෙතිස් කුණුපය බලලා අර සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියන தත්ත්වයට තමන්ගේ මනසපත් වෙනවා. සබ්බලෝකේ කියන්නේ එකක්වත් අපි අල්ලන්නේ නැහැ. දැන් අපිට පේන රූප, ආහාර විශේෂයෙන් මතක තියාගන්න මේ ආහාර තමයි අපි බොහෝම අධික ලෙස තණ්හාවකින් අල්ලගෙන ඉන්නේ. ඒකෝර දැන් මේ ආහාරයන් ගැන ඒකෙන් ඒක සහ ඒකෙන් හැදිච්ච දේ වෙච්ච දේවල් තමයි අපිට මේ ලෝකෙ ඔක්කොම පේන්නේ. ගස් කොළන් කියන්නේ, අනිත් සත්වයන් කියන්නේ ඒ වයින් ඇතිවෙච්ච දේවල්ම තමයි. ඉතින් මේවා ගැන සම්පූර්ණයෙන්ම අර ශරීරය දිහා බලලා ඒ ආහාරය ගැන මෙනෙහි කරලා ඒකෙන් ඇති වුණාම අපි ඇහින් මේ රූප බලලා මේව අල්ලගන්න අභිනන්දනා කරන්න කියන දේ අපිට ඇති වෙන්නේ නැහැ. නාබිනන්දති නාබිවදති නජෝසායතිත්‍තති කියන විදිහට තමයි අපි ගමන් කරන්නේ. මෙහෙම කරන්න කරන්න මේ මුළු ලෝකය කියන්නේ මගේ චක්කු ලෝකය. ඇහැ තියෙනවා, ඇහෙන් තියෙන ලෝකයක් තියෙනවා. කන තියෙනවා, කනින් තියෙන ලෝකයක් තියෙනවා. මේ ඔක්කොගෙන් මේ ලෝක හයෙන්ම එකක්වත් මම අල්ලගන්න උත්සාහ කරන්නේ නැහැ. මමගේ ඇල්මක් පවත්වන්නේ නැහැ. මෙහෙම කරන්නේ නැත්නම් මේ සබ්බ ලෝකේ අනිබිරත සංඥාව කියන එක ඇති වෙනවා. ඉතින් සබ්බ ලෝකේ අනිබිරත සංඥාව ඇති වෙනවා නම් ඊළඟට මේ එහෙමනම් අපි මේ මොකටද මේ සංස්කාරයන් කරලා මේව හදන්නේ කියන එක තියෙනවා. ඒකට සබ්බ සංකාරේ අට්ටි යති හරායත දිගුච්චති කියන අර අනිත්‍ය සංඥාව කියන එක වැඩෙනවා. එතකොට මේ සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥාව කියන එක මෙහෙම විදිහට ඇති වෙලා තියෙනකොට දැන් මේ පුද්ගලයාගේ මරණ සංඥාවත් හොඳට පවතිනවා නම් ඒ කියන්නේ මේ සංස්කාරය මරණය කියනකොට නිතරම හිතන්නේ මේ සංස්කාරයන්ගේ මරණය කියන එක. ඒ කියන්නේ චිත්තේ මරණය, තමන්ගේ ශරීරයේ මරණය ඔක්කොම මරණය සම්බන්ධයෙන් හිතනද. මේක මහා දුක්ඛ සහිත වූ ගොඩක් තමයි මෙතන තියෙන්නේ. මේක කෙනෙක් හොඳට මෙනෙහි කරන්න මොනෙහි කරන්න මේ පුද්ගලයා මෙතින් මේ ධානයන්ගෙන් ගමන් කරනවා. ඒ කියන්නේ මෙතෙන්දි මෙයාගේ දැන් කිප්පබිඥාව වෙනකොට අර දන්දා විඥාවෙන් අර ප්‍රඥාව වගේ දේවල් ටික ටික දියුණු වෙලා සමාධීන් හිම දියුණු වෙලා. එතකොට මේ අර මෛත්‍රීන් අප්‍රමාණයට යන එක හිම දියුණු වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ දෙවෙනි ධානය කියන එක යා පවත් කරනවා. මේ දෙවෙනි ධානය පවත් කරනකොට දෙවෙනි ධානයෙන් හේතු කරගෙන මේ දෙවෙනි සතිපට්ඨානය, ඒ කියන්නේ වේදනානුපස්සනාව කියන එක ඒක හොඳට පවතිනවා. මෙතනදී යාගේ මේ ද්විතීය විහාරය කියලා කියනවා. ඒ කියන්නේ බ්‍රහ්ම විහාරය කියන එක ඇති වෙනවා. බ්‍රහ්ම විහාරය කියලා කියන්නේ අර මෛත්‍රී විහාරණේ පළවෙනි පාරේම ඇති වෙලා තියෙනවා. දැන් මෙතන මේ කරුණාව පැත්තට යන දේ තමයි මේ තවත් දියුණු වෙන්න පටන් ගන්න. එතකොට මෛත්‍රී පවතිනවා කියලා හිතන්න මෙතන මෛත්‍රියෙන් අප්‍රමාණ භාවය. මේක හේතු කොටගෙන මෙයා මේ දෙවෙනි සම්‍යප්ප්‍රදානය පුරනවා. දෙවෙනි සම්‍යප්ප්‍රදානය කියලා කියන්නේ අපි දන්නවා මේ ඉපදිලා තියෙන පාපකෝ අකුසල ධර්මයන් සම්පූර්ණයෙන් පහාණය පිළිවෙලෙන්ද අපි උත්සාහ කරනවා. ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ තමයි මට ඇති වෙලා තියෙන්නේ, මේව මම පහ කරනවා කියන හැඟීම ඒ පුද්ගලයා පවත්වනවා. ඒ කියන්නේ දැන් මෛත්‍රියෙන් පවතිනවා නම් ද්වේෂය පවතින්නේ නැහැ. ද්වේෂය කපා ගත්තාම ගොඩාක් දේවල් කැපෙනවා. මොකද ද්වේෂය හේතු කොටගෙන ඇති වෙන අර මනෝ සංචේතන ඒ පැත්ත නරක පැත්තෙහිම කැපිලා යනවා. පළවෙනි පාරම අපි කපලා තියෙන දුක්ඛ පිටිපදා දන්දා විඤ්ඤාව නිසා අර පළවෙනිම අර අල්ලා ගන්න එක, ආහාර එහෙම අල්ලගෙන ඉන්න එක, ඒක කැපිලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේක නිසා මේ පුද්ගලයා දෙවන ආශ්චර්ය අද්භූත ධර්මය දකිනවා. මොකද්ද දෙවන ආශ්චර්ය අද්භූත ධර්මය කියලා කියන්නේ? චතුරාර්ය සත්‍යයේ දෙවන සත්‍යය. ඒ කියන්නේ දුක්ඛ සමුදය කියන එක මේ පුද්ගලයා දකිනවා. ඒ දුක්ඛ සමුදය කියන එක මේ පුද්ගලයා දැක්කහම ඒක නිසා යාගේ ත්‍යාගාදිෂ්ඨානීය කියන එක ඇති වෙනවා. ත්‍යාගාදිෂ්ඨානීය කියලා කියන්නේ මේ සම්පූර්ණයෙන්ම ඒකත් තියෙන ධාතු විභංග සූත්‍රයේ තමයි මේ කොම තණ්හාවන් අතහරින්ද. මේකද අපි දන්නවා පළවෙනි පාරේ ගිහිල්ලා අපි දන්නවා දුක්ඛය කියන එක හඳුනා ගන්නවා. දුක්ඛ නිරෝධය කියන එකත් හඳුනා ගැනීමක් තියෙනවා. මෙහෙම කරගෙන තමයි මේ දෙවෙනි පාරේ යන්නේ. එතකොට මේ දෙවෙනි පාරේ යන පුද්ගලයාට පේනවා මේ තණ්හාව නිසා තමයි මට මේ ලොකුම ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. දැන් මෙයාගේ ප්‍රඥාවන් හිම දියුණු වෙලා තියෙන්නේ. දැන් කල්පනා කරනවා මේව මම පවත්වන්න ඕනේ නැහැ. මෙහෙම ඒ කියන්නේ මේ තණ්හාව නිසා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මේ තණ්හාව නැති කිරීම තමයි මට ඕනේ. එහෙමනම් මම මේ තණ්හාව ත්‍යාග දෙන්න ඕනේ. මොන ත්‍යාගා දිෂ්ඨානීය කියන එක ඇති වෙනවා. මේ ඔක්කොම තණ්හාවන් ත්‍යාග දෙනවා, අයින් කරනවා. ඒක තමයි ලොකුම ත්‍යාග දීම. ඒක හේතු කොටගෙන යා චිත්ත සමාධිය ඇති වෙනවා. චිත්ත සමාධිය ඇති වුනහම ඒක නිසා මේ ඉද්ධිපාදයන් වඩනවා. ඒ ඉද්ධිපාදයන් ඒ වැඩිම හේතු කොටගෙන කියන තපස කියලාත් කියනවා මෙතන. ඒක හේතු කොටගෙන කරුණාවෙන් අප්‍රමාණ බවට පත් වෙනවා. මෙයා දන්නෝ දුකයි, මටත් දුකයි, අනිත් අයත් දුකයි, දුකේ ඉන්නේ. එතකොට ඒක නිසාම අර ඇති වෙන කරුණාව ඒ අප්‍රමාණ බවට පත් වෙනවා. මේක තමයි මේ දුක්ඛ පටිපදා කිප්පා විඥාවෙන් සම්පූර්ණයෙන් දිගටම ගමන් කළා ඒ අප්‍රමාණය දක්වා ගමන් කරන්නේ. හොඳට මතක තියාගන්න දුක්ඛ පටිපදා දන්දා විඥාව භාවිතා කිරීමෙන් තමයි අපිට මේ දෙවිනි පාරේ මේ විදිහට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මෛත්‍රිය හැම දේවල් හොඳට වැඩිලා තියෙනවා නම් ඒ ධානයන් දෙවිනි ධානයේ ඉන්න පුළුවන් නම් විතක්ක ਵਿਚාරයන්ගෙන් රහිතව එතකොට තමයි අපිට මේ විදිහට මේ පාරේ ගිහිල්ලා මේ කරුණා ප්‍රමාණය දක්වා යන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි.
බුදුසරණයි ડોક્ટર අනුන්ගේ
ඇහෙනද? ඇහෙනවා.
දැන් අර ඒ දුක පරිපරදා ගන්ධා විඥා වඩනවා කියලා මම හිතාගෙන ඉන්නවා. දැන් නම් මං හරිද කියලා මං පිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අර ඒ ඩාකේ දුකයි කියන තැන අර පහතුල බලන්නේ කියලා ආහාර පටික්කුල් මනසිකාරේ ඒතන බලන්නේ කියලා. දැන් බල දැන් දුක පරිපරදා කිප්පා විඥාවෙන් අර පහම වගේ තමයි නේ යන්නේ නේද?
මේ
සංදේහත් ඒ වශයෙන් උනාට
ඒිට වඩා පොඩ්ඩක් දුරට අර පහම තමයි යන්නේ. හැබැයි දැන් මේ ඉන්ද්‍රියම් පොඩ්ඩක් දියුණු වෙලා මේ පුද්ගලයාගේ ප්‍රඥාව, ශ්‍රද්ධාව, විරය, සති සමාධිය, ඒ දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤාව හිටපු පුද්ගලයාගේ දේට වඩා මේක දැන් දියුණු වෙලා. එයාගේ මේ දියුණු ගතිය තියෙන නිසා තමයි මෙයා බොහොම ඉක්මනින් මේක මේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අර කාරණාවන් අරව එකමයි. නමුත් ඒ කාරණාවෙන් නිසා ඇතිවුණා වූ තීරණ පරිඥාවාගේ දේවල්. ඒ කියන්නේ දුක්ඛ පටිපදා වඩන පුද්ගලයා මුලින් බලනවානේ මේක දුකද කියලා. එතකොට දුකද කියලා බැලුවට තාමත් ඕගලන්ට පේනවා ඇති සමහර දේවල් ඕගලන්ට දුකයි කියලා වැටහිලා නැති අවස්ථාවන් තියෙනවා. මෙන්න මේ දේවල් දුක. හැබැයි මෙතෙන්දී නම් මේක සුඛයි කියලා හැඟෙන අවස්ථාවන් තියෙනවා. දැන් මෙහිම නැතුව මේ පුත්කලයාගේ මේ ප්‍රඥාව බොහෝම හොඳට වැඩිලා ඒක නිසා එයා කොයි වෙලාවකවත් මේක මේ සුඛයි කියලා හිතන්නේ නැහැ. ඉතින් දැන් මේ දුක ස්පර්ශ වෙලා තමයි අපිට මේ ওই දෙවිනි ආහාරයේදී ස්පර්ශ වෙන්නේ. මේ જાතියෙන් ඇති වෙලා ඊට පස්සේ ඇති වෙනවා දුක තියෙනවානේ. මේ දුක්ඛය තමයි අපිට ස්පර්ශ වෙන්නේ. හැබැයි අපි හිතන්නේ දුක්ඛය නෙමෙයි ස්පර්ශ වෙන්නේ, සුඛයක් තමයි ස්පර්ශ වෙන්නේ කියලා. ඒකනේ අපිට විපල්ලාස ඇති වෙන්නේ. මේ සුඛයි කියලා දුක් වෙච්ච දේ සුඛයි කියලා. එතකොට මේ දෙවිනි පාරේ යනකොට අර පළවෙනි පාර ප්‍රශ්නේ සෑහෙන්න විසඳලා තියෙන්න ඕනේ. සෑහෙන්න ඒකෙන් දියුණුවට ගිහිල්ලා දෙවෙනි පාරේදී මෙතෙන්දි තව හොඳ කරුණු එක්කහොව කරගෙන දැන් ඉස් පළවෙනි පාරෙන් ඇතිවෙච්ච අර අපි කියවන්නේ මේ ප්‍රථම ආචාර්ය අද්භූත ධර්මයේ කියනවායි කියලා අර දුක්කපටි දුක්ඛේ කියන එක තේරුම් ගන්නවා කියලා ජාතිය දුකයි කියන එකෙන් ඒ ජාතිය දුකයි කියන එකේ දුක්ඛ තත්ත්වයේ තේරුම් අර ගැනීම හේතු කොටගෙන තමයි මේ අපිට මේ දෙවෙනි පාරේ යන්න පුළුවන් වෙන්නේ. අරක දුකයි කියලා තේරෙන්නේ නැත්නම් අපි ඉන්නේ තාම පළවෙනි පාරේ.
තේරුම් සරණයි.
තේරුම් සරණයි.
බුදු සරණයි දොස්තර අන්තුන්ගට බොහෝම පිළිගන්නට ඒක පැහැදිලි නැහැ.
හොඳයි.
තේරුම් සරණයි විශ්වවිද්‍යාලවත් තමයි ප්‍රශ්නයක් අහන්නද?
අහන්න අහන්න.
මට මම මේ සූත්‍ර අවිද්‍යා සූත්‍ර කලින් අහපු වෙලාවක මම ලියන්න තියෙන්නේ අර මේකේ අනිත් පැත්තට ලියනකොට ත්‍රිවිධ සුචරිතයෙන් පංච නීවරණ නැති වෙනවා කියලා. ඊට පස්සේ පංච නීවරණෙන් නිදහස් වීමේ විද්‍යාවේ මුක්ති ලැබෙනවා. මම හිතනවා මගේ ඉතන මොන හරි පොඩි වැරද්දක් වෙලා ඇති. මට දැනගන්න ඕනේ ත්‍රිවිධ සුචරිතයේ ඇතිවීමෙන්ම පංච නීවරණ නැති වෙනවද? නැත්නම් සතර සතිපට්ඨානයේ වැටීමෙන්ද පංච නීවරණ නැති වෙන්නේ කියලා?
සතර සතිපට්ඨානිය වඩන්ට ඕනි. සතර සතිපට්ඨානියෙන් තමයි අපි මේ ඔය විපල්ලාස ටික කපන්නේ. ඒක සතර සතිපට්ඨානිය වඩන්න වඩන්න තමයි මේ අනිත් ධර්මයන් ඔක්කොම නැති වෙලා යන්නේ. එතකොට දැන් මේ සුචරිතය කියන එක පස් ඒ කියන්නේ බලපාන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔය මෙද හරියේ තියෙනවනේ. දැන් මුල හරියේදී අපි මේ දුක්ඛයේ දුක්ඛ සමුදය ඔය විදිහට බලනවා. දැන් ආර්යට මගේ ඔය සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ඒ හරිය තමයි ඔය ත්‍රිවිධ සුචරිතය නිසා අපේ මේ පිරිසුදු වෙලා යන්නේ. එතකොට ඒක ගාත්ම ගැඹුරුයි. කෙනෙක් හුඟාක්ම ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ දුක්ඛය හැම තමයි හුඟාක්ම තදින් බලන්න ඕනේ. ඒ දුක්ඛ එහෙම බැලීමෙන් මේ සතිපට්ඨානෙ මේ විදිහට වැඩිලා තමයි අර ඒ ආර්ය ශ්‍රාණික මාර්ගයේ දිගින් දිකට ගමන් කරලා ඒ පුද්ගලයාට අර පහළ කොටසට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ පංච නීවරණයන් කැපෙන්නේ toy විදිහට ඒ සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන ගමන් කිරීමෙන්මයි. ඒක නිසා දැන් කෙනෙක් හුඟක් වෙලාවට කල්පනා කරන්න භාවනා කරනකොට මම ත්‍රිවිධ සුචරිත මේක ගැඹුරු නිසා මේක කොච්චර පැහැදිලි කළත් මේක පැහැදිලි වෙන්නේ නැහැ. ඒක මම දන්නවා මේක බොහෝම ඒ කියන්නේ තමන් භාවනාවෙන් ගිහිල්ලා තේරුම් ගැනීමෙන්ම තමයි මේක කරගන්න පුළුවන් වෙන්නේ. භාවනා කරන්න ඉස්සෙල්ලා පන්සිල් ගන්න අවස්ථාවේදීම සීලය චෙක් කරලා බලන්න. තමන් තුර මේ ත්‍රිවිධ සුචරිතේ මම මේක පවත්වනවද කියන එක. මම මුලින්ම සීලය ගන්නකොට කල්පනා කරනවා මේ ප්‍රාණඝාතය කියන එක. ප්‍රාණඝාතය මම කරනවද නැද්ද? මම ප්‍රාණඝාතය කරොත් ඉන්නේම මට ඇති වෙන්නේ ද්වේෂය. ඊළඟට මම අදත්තා දාණය කියන එක මම කළොත් මට ඒක නිසා මට ලෝභය ඇති වෙනවා. එතකොට මම අදත්තා දාණය මම කරනවද කියන එක කල්පනා කරන්න. කළාද කියලා කල්පනා කරන්න. අන්න මේ විදිහට කාමයේ වරදවා හැසිරීම, මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා, සම්ප්‍රප්පලා කර සීල කොටස මුලදීම බලන්න මේකේ ඇති වෙනවද කියලා. ඊට පස්සේ අර සතර සතිපට්ඨානේ අර විදිහට පවත්වන්න. එතකොට ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයට බාර දෙන්න මේක අපිට තේරෙනවා ගතිය මදි නිසා මේක විසඳෙන්නේ කොහොමද කියන එක. එතකොට අපි ත්‍රිවිධ සුචරිතය පුළුවන් තරම් පවත්වනවා අර විදිහට අරියට මගේ ගමන් කරලා මේකෙන් අපි ගැලවෙන්න උත්සාහ කරනවා. මේ විදිහට බලන්න මොකද මේක හරි ගැඹුරු ධර්මයක්. මම දන්න ඔය ප්‍රශ්නේ අහන ප්‍රමාණය ගත්තාම මේකේ බොහොම අභාසොයි මේක පැහැදිලි කරන්න කෙනෙකුට. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පේ ඇති වෙලානේ. සම්මා සංකප්පෙන් තමයි මේ සම්මා වාචාව කියන එක ඇති වෙන්නේ. අර අලෝභ අදෝස අමෝහ කියන තුනට ගමන් කරන්නයි අපි මේ උත්සාහ කරන්නේ. එතන ඒක තමයි අර ඒක සඳහා ඒකට විරුද්ධ වෙන දේවල් තමයි අපි මේ අයින් කරගෙන යන්නේ. ඔය මේ ත්‍රිවිධ දුෂ්චරිතයන් අයින් කරලා ත්‍රිවිධ සුචරිතය පවත්වන්න. ඉතින් මේක බොහොම ගැඹුරු ධර්මයක්. මොකද මේ ඔකම් ගාම සම්බන්ධ වෙන ওই මනෝ සංචේතනාවෙන් අන්තිමට මේ ව්‍යාධි එහෙම ඇති වෙලා ඒක නිසා ඇති වෙන ප්‍රශ්නයක් උඩත් මෙතන සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ගැඹුරු බව නිසා මම වැඩි මේක කියන්න යන්නේ නැහැ. මම හිතන්නේ මේ ප්‍රමාණවත් කියලා ඒ පැහැදිලි කිරීම.
මම ඒක එහෙම ඇහුවේ දැන් පංච නිවරණ ඇති වෙන්නේ ප්‍රථම ධානය පංච නිවරණ නැතිවීමත් එක්කම ප්‍රථම ධානය ලැබෙනවානේ. එතකොට ප්‍රථම ධානය ලබන්න නම් යම් කිසි භාවනා මනස්කාරයක් පවත්වාම විදිහ මේ පංච නිවරණ තියෙන්නේ. ඒකයි මට මේක හරියට පැහැදිලි නැතුනේ.
ඔව්. එතකොට පංච නිවරණ නැති කරන්න අපි මේ භාවනා මනස්කාරයක් පවත්වන්න ඕනේ. ඒක හරියට ඒක තමයි දැන් අපි කිව්වේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව හරිය ආර්ය අෂ්ටාංගික මාර්ගය හරිය. ඒ වගේ ධර්මයක් අපි භාවිතා කරන්න ඕනේ. ඉතින් සතර සතිපට්ඨානේ භාවිතා කරනවා නම් ඉතින් ඒ ඔක්කොම ඒකනේ සමාධි නිමිත්ත වෙන්නේ. ඉතින් ඒ සමාධි නිමිත්ත තමන් පවත්වන්න අරක අහිං කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ගාක් වෙලාවට මේ වීරිය අවශ්‍ය වෙනවා මේ පංච නීවරණයන් කියන එක නැති කරගන්න. පංච නීවරණයන් නැති කරගන්න ඉතින් අපි දැන් පංච නීවරණෙන් අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම මොකක්ද පංච නීවරණේ කියලා කියන්නේ. පළවෙනිම අපි ගන්නවා කාමයේ කියලා. මොහොකටද කාමයේ වෙලා තියෙන්නේ බලන්න කොහොම මොකද්ද කාමයේ වෙලා තියෙන්නේ කියලා හොඳට බැලුවොත්ින් පෙනේ. දැන් අපි දැන් කියනවා ගාක් වෙලාවට මේ අපිට ඉස්සරහින් රූපයක් එනකොට ඒ රූපය නිසා මට මේ හිතන්න පටන් අරගෙන මට මෙතන මේ විදියට කාමය මිතක්යන් ඇති වෙනවා කියලා. ඒක හරියට දැන් ඇති වෙලා තියෙන එක. ඕකේ මුල මොකද්ද? ඕකේ මුල තමයි අපි මැරුණ කවදා හරි. මැරුණාට පස්සේ ඒ මරණය හේතු කොටගෙන අපි මේ ශරීරයක් නැති වෙලා ඒක නිසා අපි දුක්ඛයටපත් වෙලා ඉන්නවා. ඒ දුක්ඛය නිසා අපි කය පෙළනවා. මේ කය පෙළීම නිසා මට දුම්නසක් තියෙනවා. ඒක සිත පෙළනවා. ඒක නිසා මට ශෝකයක් තියෙනවා. මම ශෝක කරනවා දැන්. මට මේකක් නැතුව මම ශෝක කරනකොට මම කල්පනා කරනවා මේ මොකද මේ වෙලා තියෙන්නේ? අයියෝ අයි මට මේ විදිහට වුනේ. ඇයි මම මැරුණේ? මම මොකද මම ව්‍යාධියෙන් මලා. මොකද මේ ව්‍යාධියක් මට ඇති වුනේ? ඉතින් මේවා තමයි ප්‍රාණඝාතයේ ඒ වගේ පැත්තෙන් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ විදිහට මේ සිත දිතාගෙන ඉන්න පුද්ගලයා මේ අන්තිමට කලාන්ත දාන තත්ත්වයටපත් වෙලා තමයි මේ පුද්ගලයා මේ ගිහිල්ලා කොහේ යරි අර අම්මයි තාත්තයි කෙනෙක් දෙන්නේ කෙක්කව වෙලා තියෙන තැනක ඒ ගර්භාෂයේ ඒ සුක්‍රාණු වල්ලගෙන අර විඥාණී අර විදිහට බැස ගැනීමක් සිද්ධ වෙන්නේ අන්න එතෙන්දී. මොකද්ද එතෙන්දී කලේ? අන්න අර්ධේ අපි අල්ලගත්තා. ඔන්න බලන්න ලොකුම කාමයේ ඇති වුණේ ඔන්න ඔතෙන්දී. එතන ඉඳන්ම පවත්තුපු දේ තමයි මේ දිගටම ගෙනහිල්ලා තියෙන්නේ. මේ ආහාරය සහිතව මේ දෙයට පවත්වාගෙන හිටිය අන්න ලොකුම කාමයේ ඔන්න පේනවා දිගින් දිගටම මේක ඇවිල්ලයි කියලා. ඉතින් ඒක තමයි අර අපි දෙතිස් කුණුපෙහිම සිහි කරාම ඔන්න පේදින් පේනවා මොකද්ද මම මේ අල්ලගත්තේ. පොඩි කාලේ ඉඳන්ම මම අල්ලගෙන ඉඳලා තියෙන්නේ මොන ජරාවද්ද කියන එක තමයි අර දෙතිස් කුණුපෙහිම බැලුවාම අන්න ඉතින්දි තමයි අරව ගැලවිලා යන්නේ. අන්න ඉතින්දි තමයි එහෙම වීර්යයෙන් යුතුව මේක කරනකොට අන්න දෙතිස් කුණපෙන් අපිට ගැලවෙන්න පුළුවන් වෙනවා. එතකොට අර මුලින්ම ගැලවෙන්න පුළුවන් වෙනවා. අන්න මේ විදිහට තමයි මේ නීවරණයන් පහ වෙලා අර ධානයන්ට ගමන් කරන්නේ. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
තෙරුවන් සරණයි. දැන් පොඩ්ඩක් මේ විතක්ක විචාර කියන එක පැහැදිලි කරගන්න දැන් අපි මොකක් හරි කර්මස්ථානයක් ගත්තහම ඒ කර්මස්ථානෙට නැවත නැවත යොමු වෙන්නේක විතක්කේ කියලා තමයි මම අවබෝධ කරගන්නේ. එහෙමනම් ඒ කියන්නේ ඒ කර්මස්ථානෙන් පිට යනවා කියන එකත් එතන ගහක් වෙනවා. පොඩ්ඩක් මේ විතක්ක විචාර කියන එක පැහැදිලි කරලා දෙන්න
මොනවද? විතක්ක විචාර කියලා කියන්නේ නෙක්ඛම්ම විතක්කේ, අව්‍යාපාද විතක්කේ, අවිහිංසා විතක්කේ කියන තුන. ඔය දෙන්න තමයි අපි පුන පුනා පවත්වන්නේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, කාට හරි හිංසාවක් කරන විතක්ක. ඒව තමයි අපිට තියෙන්නේ. මේකේ මේ තුනට විරුද්ධව තියෙන නෙක්ඛම්ම විතක්කේ, අව්‍යාපාද විතක්කේ, අවිහිංසා විතක්කේ කියන එක තමයි මේ හිංසාවක් නොකරන විතක්කේ තමයි අපි මෙතෙන්දි පවත්තන්නේ. ඒතකොට විතක්ක කරනවා, વિચાર කරන්නේ මේකයි. මම මේව අතහරිනවා. මේව මට එපා. මේව මගේ නෙමෙයි. ඔය ආදි වශයෙන් සිතමින් මේවෙන් ඉවත් වීම තමයි මේක පවත්තන්නේ. මේකේ පැවැත්වීම දැන් වීරයෙන් යුතුව අපි කරනවා. වීරයෙන් පවත්නවා කියලා කියන්නේ දැන් මම කල්පනා කරනවා මට ඉපදිලා නැති මේ පාපක ලාමක අකුසල ධර්මයන් තියෙනවනේ. අන්න ඒව මට එන්න දෙන්නේ නැති වෙන විදිහට මම වීරිය කරනවා. මොකද්ද? අනුපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගංහාති පජහති කියලා කියනවා. දැන් ඉපදিলা නැති පාපක අකුසල ධර්මයන් මොනවද? ඒව තමයි ඔය කාම විතක්කයන් කියන ඒවා. දැන් මේ අපි මේ ධර්ම සාකච්ඡා කරනකොට කාම විතක්කයන් නැහැනේ මනසේ. නමුත් මම මේ shopping mall එකකට යනකොට මට ඕක ඇති වෙන්න පුළුවන්. පාර්ත බැස්සහම මේ පුද්ගලයන් දැක්ක නිසා මට ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මම කලින්ම සූදානම් වෙනවා. වීරය ආරම්භ කළා තියෙන්න ඕනේ. විරි ආරම්භ කරගෙන මම මේ දේ කරනවා මේව මට ඇති වෙන්න පුළුවන් මේව ඇති වෙන්න දෙන්නේ නැtei කියලා. ඉතින් මට මේ නිකම්වත් මේ නිකම්ම විතක්කයක් ඇති වෙනවද? නිකම්වත් මට අහිංසාවක් ඒ කියන්නේ අව්‍යාපාද විතක්කයක් ඇති වෙනවද? නෑ මට නිකම්ම ඇති වෙන්නේ නෑ. මේකට හේතුවක් තියෙනවා. මේක හේතුව තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියක් තියෙනවා නම් විතරයි මට මේ විතක්කයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ මං කිසි දෙයක් අතහරින්නේ මම දුකයි කියලා දන්නේ නැත්තම්. මේකේ ආදීනවේ දන්නේ නැත්තම් මං අතහරින්නේ නැහැ. ඒක නිසාම තමයි අපි ආදීනවේ බලන්න ඕනේ. මේ ජාතිය දුකයි කියලා මෙහෙම බැලුවාම, ජරාව දුකයි කියලා බැලුවාම, ඒකේ ආදීනවේ මේ විදිහට දැක්කාම තමයි මට මේක අතහරින්න පුළුවන්. ඒ තමයි සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පේ කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් මෙතන සමාධි නිමිත්ත වෙන්නේ මොනවද? සතර සතිපට්ඨානෙම තමයි සමාධි නිමිත්ත හැටියට තියෙන්නේ. වෙන නිමිත්තක් මොකක්වත්ම නැහැ. ඔය සාමාන්‍යයෙන් ඔය මේ බුද්ධ ධර්මයෙන් පිටත වූ ගුරුවරු කියන කතාවල තමයි ඔය එක එක නිමිති ගන්න ඒවා. මේ අපේ නිමිත්ත තියෙන්නේ සතර සතිපට්ඨානෙ තමයි අපේ සමාධි නිමිත්ත වෙන්නේ. ඕක ඇතුලේ තමයි ඔක්කොම ධර්මයන් ටික තියෙන්නේ. එතකොට විතක්ක ਵਿਚාර කියලා කියන්නේ අර විදිහට අර දෘෂ්ටියෙන් සම්මා දිට්ඨිය ඇති කරගෙන ඒක හේතු කොටගෙන මම මේවා අතහරින්න කැමති වෙනවා. අන්න ඒ විදිහට තමයි මේ නෙක්ඛම්මේ අව්‍යාපාදේ අවිහිංසාව කියන එක මම පුණු පුණා බලනවා. පුණු පුණා බලන්නේ මොකද්ද? පුණු පුණා දුකයි කියලා බලනකොට පුණු පුණා මට මේක නෙක්ඛම්මේ ඇති වෙනවා. එතකොට පුණු පුණා මම දන්නවා නම් මේ ආහාරයන් හේතු කොටගෙන ස්පර්ශ ආහාරයෙන් මට ද්වේෂයන් ඇති වෙනවා කියලා. ඒ කියන්නේ දුක්ඛය කියන එකම ස්පර්ශ වෙලා මට ඇති වෙන්නේ දුක්ඛයම තමයි කියලා කෙනෙකුට තේරෙනවද? මට ඒක නිසාම දෝමනස්සය තමයි ඇති වෙන්නේ කියලා අන්නේ පුද්ගලයාට පුළුවන් වෙනවා ව්‍යාපාදයෙන්ගේ අයින් වෙන්න. උගාවක් බලපානවා මෙතෙන්දී අර දෘෂ්ටියන් කියන ඒවා මිච්ඡා දෘෂ්ටිය නිසා අපි ඔය මනෝපවිචාරයන් අපි කරන්න පටන් ගන්නවා. ඒක සුඛයි කියලා හිතන්න පටන් ගන්නවා. ඉතින් මේක වැඩෙනවා. ඉතින් ඒක නිසා ඒවා අපි අයින් කරන්න පටන් ගන්නවා. මේ ව්‍යාපාදය මේ විදිහට ඇති වෙන්න දෙන්නේ නැතුව. ඉතින් දැන් මේ තුන්වෙනි පාර ගත්තාම ටිකක් දරුණුයි ඔය හිංසා කරනවායි කියන එක. මෙතෙන්දී කල්පනා කරන්න මෙන්න මේ විදිහට ඔය මරණීය තියෙනවානේ. දැන් ඔය ආහාරයේ පැත්තෙන් ගත්තොත් එහිම හතරවෙනි පාරේ මරණීය තියෙනවා. විඥානෙ එහිම මැරෙනවා කියන එක. එතකොට දැන් ඔය මැරෙන අවස්ථාවන් එහිම ගත්තාම මේ පුද්ගලයෙක්ගේ තියෙනවා මේ මොනම තාලෙකවත් මේක අල්ලගෙන ඉන්න බැරි නිසානේ මොනුස්සයා මැරෙන්නේ නේද? ඒ தත්ත්වයට මේක දරුණුවට ගිහිල්ලා. ඉතින් මේ පාර ටිකක් හරි අමාරුයි කෙනෙකුට හිතන්න. මෙතෙන්දි තියෙන්නේ දැන් අර පෙලක් අය කියනවා අනේ තාත්තා අපිව දාලා යන්න එපා කියලා. ඒ මොනසෙ බැරි කමට දාලා යනවා. අන්න ඒ පැත්තට තමයි ඔය මේ හිංසා පැත්තෙන් කියන එක ඒක පැහැදිලි වෙන්නේ යම් ප්‍රමාණයකට හරි දෙනකොට තීරුම් ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ විදිහට සිතුවොත් තමයි. ඒ පැත්ත ගැන වැඩියෙන් හිතන්න එපා. සාමාන්‍යයෙන් තථාගතයන් වහන්සේ පිළි අරගෙන මේ හිංසා කරන්න හිතන්නේ නැතුව බලන්න මේ පළවෙනි පාරයි දෙවෙනි පාරයි කඩා ගන්න උගා බලන්න. ওই පළවෙනි පාර කඩා ගත්තාම කාම විතක්යෙන් අයින් වෙනකොට ව්‍යාපාද විතක්යෙන් අයින් කර නිකම්ම ධානයන්ට යනවා. බොහෝම පහසුවෙන් යන්න පුළුවන් ඒ දෙක කපා ගත්තාම. ඒක තමයි අර අසුබේ වඩනකොට දෙතිස් ගුණ පිසිහි කරනකොට අපි අර මුලින්ම පොඩි කාලේ ඉඳන්ම ගර්භාෂයේ ඉඳන්ම අල්ලගෙන හිටපු දෙයින් ඔන්න අයින් වෙනවා. ඔන්න මේ පැත්ත, ඔන්න මේ පැත්තේ සුඛයි කියන එක මේ පැත්ත යනවා. ඊළඟට අපි මෛත්‍රිය වඩනකොට අපි මේ ද්වේෂයේ පැත්ත, දෙවෙනි ආහාර පැත්තෙන් ඇති වෙන ද්වේෂයේ පැත්ත අන්න ඒ පැත්ත කැපිලා යනවා. දැන් අර දෘෂ්ටිය හොඳට පිරිසුදු වෙනකොට අපි ওই මනෝපවිචාරයන් කියන ඒවා අපි පවත්න්නේ නැහැ. අපි හිතන්නේ නැහැ සෝමනස්සව මේක බොහොම මේ වේදනාවක් ලැබුණා, මේක බොහොම හොඳයි. ඕක හිතන්නේ නැහැ. ආ මං කෑමක් කෑවා, මේක බොහොම රසයි. ඕක ගැන හිත හිතා ඉන්න කැමැත්තක් නැති වෙනවා. ඒක නිසා ওই මැද්දෙනුත් කැඩිලා යනවා. මේ විදිහට මේව කැඩිලා ගිහිල්ලා තමයි මේ බොහොම ලස්සනට අර කරුණාවෙන් අප්‍රමාණී දක්වා හැම යන්නත් පුළුවන් වෙන්නේ මේ විදිහට යෑමෙන්. එතකොට දැන් මෙතන අපි හොඳට කල්පනා කරන්න බොහෝම පැහැදිලි වෙනවා. දැන් අපිට හැමෝටම සම්මා දිට්ඨියෙන් තමයි මේ සම්මා සංකප්පය ඇති වෙන්නේ. මේ සම්මා සංකප්පේ තමයි ඔය නෙක්ඛම් සංකප්පේ, අව්‍යාපාද සංකප්පේ, අහිංසා සංකප්පේ කියන එක තියෙන්නේ. ඒකම තමයි අපි විතක්ක ਵਿਚාර කියලා කියන්නේ. ওই තුන පැවැත්widetilde. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ඩොක්ටර් අන්තුංග මේ කතා කරන්නේ නැවත මේ අර ඩොක්ටර්කු මේ අර මරණ පිළිබඳ දැක්කහම ඩොක්ටර් මට පිළිකුලකට වැඩිය ඇති වුණේ අසාරයි කියන එක. මොකද මම මේ නර්සින් කරපු නිසා දන්නේ, මම පිළිකුල් සහගත දේවල් අදලා තියෙන නිසා දන්නේ. මට ඒකේ මම මගේ මලකඳක් දෙතින්ට දාලා පණුව ගහලා ඕව දැක්කනම් මට හිතෙන්නේ මේකේ අනේ මේක ඇති වැරක් නැහැ නේද කියලා. පිළිකුල මට හිතාරි නැහැ. ප්‍රශ්නයක්ද?
ඔව් නෑ, ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හොඳ පැත්තට ගිහිල්ලා තියෙනවා. බුදුහාමුදුරුව කියන්නේ මේකේ ඒක වැඩුවහන් පස්සේ අසාර බව තමයි ගාක් තදින් වැඩෙන්න ඕනේ. ඒකේ මේකේ මේක මොකටද කියන එක. ඒ කියන්නේ ජීවිත කාන්තිය පිළිබඳව තියෙන දේ තමයි නැති වෙන්නේ. ජීවිත කාන්තිය නැති වෙනවයි කියන එක තමයි ඔය අසාරයි කියන වචනේ මට පැහැදිලි කරයි කියන එක. ඒ ජීවිතය පිළිබඳ ඇල්ම තමයි නැති වෙන්නේ. පිළිකුල කියන එක ඇති කරන්නේ අපි අර දෙතිස් ගුණපෙන්. ඔය උත්තර ඕකෙන් බැලීමෙන් ගාක් වෙලාවට ඔය ජීවිත කාන්තිය තමයි ඔය නැති කරගන්න හදන්නේ. ඒක හොඳයි එහෙම ලැබි දැනිච්ච එක. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર අනතුංග මේ චිත්‍ර කතා කරන්නේ.
ඔව්.
ඇහෙනවද?
ඇහෙනවා ඇහෙනවා.
එන්නේ මේ මාර්ගයේ ටිකට් බලාගෙන යන ડોક્ટર අනතුංග අපේ සතිපට්ඨානේ වැඩිමින් ආදි විහාරයේ ඇතුල් වෙනවා. ඒ කියන්නේ මාර්ගඵල වලට පිවිසෙන්න පුළුවන් කියන ඒ එතන දැන් සතර සතිපට්ඨානේ වඩන කෙනෙකුට ධම්මානුපස්සනාවට ධම්මානුපස්සනා වැඩිමේදී ඇත්තටම පංච උපාදානස්කන්ධය අවබෝධ වීමත් සමගද සප්තපොච්චංගයෙන් වැඩුණා කියලා දැනුමක් ඇති වෙන්නේ කියන තැන පොඩ්ඩක් විස්තර කරලා දෙන්නේ. මාර්ගඵල ඇතිවීමයි සප්තපොච්චංග සම්පූර්ණ වීමයි දෙකේ තියෙන සම්බන්ධකම තේරුම් ගන්න.
ඔව්, එතන දැන් ඔය තුන්වෙනි සතිපට්ඨානයේ අපි පවත්වනකොට, ඒ කියන්නේ මේ මේ මේක සුඛපටිබදා දන්දා විඤ්ඤාවි මේක තියෙන්නේ, ඔය මනෝ සංචේතන ආහාරයෙන් ඇති වෙන ඒ ප්‍රශ්නය ටිකට පිළිතුර තමයි මේ තුන්වෙනි ධානයේ ඉඳන් පටන් අරගෙන එන තුන්වෙනි සතිපට්ඨානයේ චිත්තානුපස්සනාව සහිතව මේක ගමන් කිරීමෙන් වෙන්න දේ. ඒ කියන්නේ මේ චිත්තානුපස්සනාව කරන පුද්ගලයාට මේ අනිත්‍ය කියන හැඟීම තියෙනවා. අනිත්‍ය කියන හැඟීම තියෙනවා කියලා කියන්නේ එතන දැන් පේනවා මේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති, මේ රාග සහිත චිත්තයන් කියලා දකිනවා. ඊළඟට මේ ද්වේෂ සහිත චිත්තයන්, මෝහ සහිත චිත්තයන්, මේ හැකිලෙන චිත්තයන්, ඊළඟට මේ සමාධිගත සහිත චිත්තයන්, අනුත්තර වූ ප්‍රඥාව සහිත චිත්තය, ප්‍රඥාව නැති චිත්තය, මේ විදිහට මේ පුද්ගලයා මේවා දකිනවා. මේව දකිනකොට මෙයා මේ පළවෙනි පටිපදා දෙවෙනි පටිපදා පැත්තෙන් ඇවිල්ලා තියෙන ඒවෙන් ඒව ප්‍රඥාවන් දියුණු කළා. මම මේ පුද්ගලයා තාර පළවෙනි තිවිචාර නොයිස් එක කියන එක එහෙම නෑ. ව්‍යාපාදයෙන් ඇතිවෙච්ච ප්‍රශ්න ඒව එහෙම නැතුව මේ පුද්ගලයා හොඳට ඉන්නේ. එතකොට මේ පුද්ගලයා ඇත්තෙන්ම කියනවා නම් මේ මාර්ගඵලයක් ලබලා තියෙන්නේ. ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමි ඒවයි මොකක් හරි ඵලයක් ලබලා තියෙන පුද්ගලෙක්. මේ මේ තුන්වෙනි පටිපදාවේ ගමන් කරන පුද්ගලයා ගත්තාම දැන් මේම පුද්ගලයෙක්ගේ මේ ඒ ප්‍රඥාවන් තියෙනවා. ඒව හරි ප්‍රබලයි. ඒ කියන්නේ මාර්ගඵල චිත්තයන්, මාර්ග චිත්තයන් ගත්තාම මාර්ග චිත්තයකින් හිම කපන්න බැරි දෙයක් නෑ. බැලුවාම ඕනම දෙයක් කපලායින් කරන්න පුළුවන්. ඕනම දුක වේදනාවක් ඒ මොහොතේම කපලායින් කරන්න පුළුවන්. එයා ඒ මනසට ඒක නංවනවා. හොඳට මතක තියාගන්න මේ මාර්ග චිත්තය කියන එක නංවන්න පුළුවන් දෙයක් කියලා ඔය පොත්වල හරියට බොරු කියලා තියෙනවා. විසුද්ධි මග්ගෙන් හිම ඇවිල්ලා ඒව පැත්තකට විසිකලා දාන්න මාර්ගචිත්තය පුන පුනා නංවන්න පුළුවන් කෙනෙකුට මාර්ගඵලචිත්තයත් නංවන්න පුළුවන්. එතකොට දැන් මේ ඵලචිත්තය මාර්ගචිත්තය මෙයා දැන් භාවිතා කරනවා. එතකොට අර අනුත්තර ස්වභාවය තියෙන්නේ අර තුන්වෙනි ධානයේ තියෙන චිත්තානුපස්සනාවෙන්. එතෙන්දී තියෙන අර අනුත්තර ස්වභාවය කියන එක මේ පුද්ගලයාට පවතිනවා. මේ පුද්ගලයා මේ තෙවිනි සම්මප්‍රදානිය වඩනවා. තෙවිනි සම්මප්‍රදානිය වඩනකොට මේ පුද්ගලයා අර ඒ ඒ කුසල් නූපන් කුසල් උපදවනවා. සෝවාන් වෙලා නම් සකෘදාගාමි වෙන්න හදනවා. සකෘදාගාමි වෙලා නම් අනාගාමි වෙන්න හදනවා. අනාගාමි වෙලා නම් අරිහත් වෙන්න හදනවා. අර ශ්‍රද්ධාව, රහතන් වහන්සේගේ ශ්‍රද්ධාව, ඒ විදිහට එයා පවත්තන්නයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ පුද්ගලයා මේ විදිහට මේ තෙවිනි ආචාර්ය අද්භූත ධර්මයේ හැම දැකලා ප්‍රඥා අධිෂ්ඨානී කියන එක එයා ගමන් කරන්නේ. ඉතින් මේ ප්‍රඥා අධිෂ්ඨානීදී බලන්න මොනවද අපි අයින් කරන්නේ? මොන උත්ෙන්දි තමයි අර උපාදානස්කන්ධයට සම්බන්ධ වෙන්නේ? ප්‍රඥා අධිෂ්ඨානීදී අපි අයින් කරනවා මොනවද? මට මේ රූපයන් කියනේව පළක් නැහැ. මේවා මගේ නෙමෙයි. මේවා ඔක්කොම ආ දුක්ඛස්කන්ධයක්. මේක දුක නම් මම මොකටද ගන්නෙ? බුදුහාමුදුරුවෝ අහනවනේ මහණෙනි, මේ රූපය නිත්‍යද අනිත්‍යද? එතකොට භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා අනිත්තම් බන්තේ කියලා නේද? අනිත්‍යයි කියලා. අනිත්‍ය නම් විපරිණාමයට පත් වෙනවා නම් ඒක දුකද නැද්ද? ඒක දුකයි. එතකොට යම් කිසි දෙයක් අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමගතයට පත් වෙනවා නම් මේක මමයේ මගේ කියලා ගන්න වටිනවද කියලා අහනවා. එතකොට මේක ගන්න වටින්නේ නැහැ. එතකොට බලන්න මේ මනෝ සංචේතනාවෙන් අපි මේ දැන් අපි කොහොමද සංස්කාරය හැදෙන්නේ? රූපං අත්තතිවා සමුනුපස්සති යාකෝපනසා භික්කවේ සමුනුපස්සනා සංකාරෝ. අර රූපේ මගේ කියලා ගැනීමෙන් තමයි අපිට සංස්කාරය වෙන්නේ. දැන් මම මේ චේතනාවන් එහෙනම් එකතු කරනවාද? මේ දුක නම් මම මොකටද එකතු කරන්නේ? හරියට ගෙදරට ওই කොහේ හරි තියෙන කුණු ගොඩක් අරගෙන ඇවිල්ලා අපි ගෙදරට දාගන්නවද? නෑනේ. කුණුයි කියලා දන්නවනම් අපි ගෙදරට ගේන්නේ නෑ. ඔය shopping mall එකේ තියෙන plastic බඩු උනත් කුණුයි කියලා දන්නවනම් අපි ගේන්නේ නොදන්නාකම නිසා තමයි අපි එකතු කරන්න පුරුදු වෙලා තියෙන්නේ. එතකොට මේක දුක්ඛයි කියලා දන්නවනම් ඔන්න මම දැන් රූපය ගන්නෙ නෑ අපේ ගෙදෙට්ට. ගේන්නේ නෑ. වේදනාව ගේන්නේ නෑ. සංඥාව ගේන්නේ නෑ. සංස්කාරය ගේන්නේ නෑ. විඥානය ගේන්නේ නෑ. ඒ කියන්නේ මම මේ මුළු ඔක්කොම දේවල් මගේ මනසෙන් මං අයින් කරනවා. අන්න ප්‍රඥා අධිෂ්ඨානයේදී තමයි ওই උපාදානස්කිය කියන එක කඩාගෙන යන්නේ. ඉතින් ඒක වීරයෙන් යුතුව ආපහු කිසිම දෙයක් එන්න දෙන්නේ නැතුව මේක පවත්වනවා. මේක මට එපා. මේක මගේ නෙමෙයි කියලා අයින් කරලා මේක පවත්වනවා. ඉතින් මේක නිසා තමයි අර සප්තබොජ්ජංගේ පවතින අර සංස්කාර දැන් අපි අද පැහැදිලි කළා. ඒ සංස්කාරවල අපි අනිත්‍යභාවය කියන එක දකිනවා. අනත්ත්වභාවය කියන එක දකිනවා. ඒකෙන් හැදෙන්නා වූ විඥානේ අනිත්‍යභාවය කියන එක දකිනවා. ඒක නිසා තමයි අර මුදිතා අප්‍රමාණයේ දක්වා මේ පුද්ගලයා ගමන් කරන්නේ. මේ මුදිතා අප්‍රමාණයේ ලබාගෙන ඒක නිසා ඒ ශුන්‍යතා චේතෝ විමුක්ති කළා ගමන් කරනවා. ඉතින් මේ විදිහටයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේ තුන්වෙනි පාරේ යෝග තියෙන්නේ ප්‍රඥා අධිෂ්ඨානයෙන් තමයි. එතෙන්දි පිළිතුර පංච උපාදාන ස්කන්ධය කියන එක මට දැන් ඉස්සර ගත්ත මම දැන් මට එපා කියලා මම අයින් කරනවා. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද? ඔය ක්‍රමයට කරගෙන යන එක තමයි හොඳම. ඔය ක්‍රමයට කරගෙන යෑමෙන් තමයි ඒ මුල තියෙන ප්‍රශ්න විසඳෙන්න ඕනේ. ඔය දැන් ඔතනදී පෙන්වන්නේ මොනවද? තමන්ට ඒ මොහොතේ තියෙන ලොකුම ප්‍රශ්න ටික තමයි ඉස්සෙල්ලා එන්නේ. ඒක තමයි අපේ මනසේ ස්වභාවය. දැන් අපිට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනකොට සාමාන්‍යයෙන් ගිහිල්ලා වාඩි වෙච්ච ගමන් ওই ප්‍රශ්නේ නෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ මනසෙන් මේක සමාධිගත වෙන්න වෙන්න අපිට ඒ ලොකු ප්‍රශ්නේ එනවා. ලොකු ප්‍රශ්නේ විසඳ ගන්නවා. ඊළඟ දවසේ තව ප්‍රශ්නයක් එනවා. ඒ විදිහට අර natural flow එකෙන් එන එක ඒකම තමයි අපි ගෙනියන්න ඕනේ. හොඳ උදාහරණයක් ඒ Tamante ඒ විදිහේ උදාහරණයක් තියනවාද ඒ දවසට හරි වාසනාවක් කියලා හිතන්නේ. දැන් මෙතන හුඟාක්ම වෙලා තියෙන්නේ මේ හුඟ දෙනෙක් කල්පනා කරනවා මේ ආරස්ඨාංග මාර්ග භාවනාවේ කරගෙන යනකොට මේ ගිල්ල කෙලින්ම ගිහිල්ලා සමාධියට ගිහිල්ලා සමාධියෙන් ඉහළට ගිහිල්ලා ඉන්න අන්න ඒ වගේ සුඛයක් ලබා ගන්න මේ විදිහට. ඒක වෙනවා එකට කාලයක් යනවා. මුලින් අපි ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. මේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා මේ දුක්ඛේ පැත්තෙන් ගිහිල්ලා වෙච්ච දේවල් තියෙනවා. එතකොට ජාති ජරාව එක දවසක බලනවා. ඉතින් මේ විදිහට මේ තමන්ගේ දේවල්, බාහිර දේවල් අනිත් අයටත් මෙහෙම මේ හැම කීම පොඩි පොඩි විපස්සනා ඥානයක් ඇති වෙනවා. මේ විපස්සනා ඥානයක් නැති වෙලා ඊ ඥානයන් එකතු වෙලා තමයි කවදා හරි තමන්ට අර සමාධියට යන්න පුළුවන් වෙන්නේ මේ මේ හැමෝටම මේක මෙහෙමයි කියලා සාධාරණව තේරීම. ඒකෙන් තමයි භාවනාව හොඳට වැඩෙන බව පේනවා. බය නැතුව මේ විදිහටම වඩ아가න යන්න. තමන් මේක මම අද මේක බලනවා කියලා හිතාගෙන යනවායි කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ සතර සතිපට්ඨානිය කියන එක ගත්තාම නිතරම හිතන්න ඒ එකක් විතරක් නෙමෙයි. මොකද අපි විඥානීය පැනපැන යනවා නම් දැන් මගේ විඥානේ මං හිතමු කබලිකාර ආහාරය ගැන මම බලන්න පටන් ගත්තට මගේ කබලිකාර ආහාරය නෙමෙයි විඥානේ අල්ලගෙන ඉන්නේ. ඒක සමහර විට මේ ස්පර්ශ ආහාරයෙන් ඇතිවෙච්ච ව්‍යාපාදයක් අල්ලගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට දැන් මං බේත් කරන්න එක තැනකට මගේ මනස තියෙන්නේ තව තැනක. කවදාවත් මේක හරියන්නේ නැන්නේ. අර ඒ අවස්ථාවේදී එන එකට තමයි අපි යන්න ඕනේ කියන්නේ. අපි මේ භාවනා වඩනකොට සතර සතිපට්ඨානේ මං කායානුපස්සනා වඩනකොට මට ප්‍රීතිය ඇති වුණා නම් මං ඉන්නේ ඕනම වෙලාවක එහෙනම් මං ඉන්නේ දෙවෙනි සතිපට්ඨානේ. සමාධිය ඇති වෙලා ඉන්නකොට මං තුන්වෙනි සතිපට්ඨානේ. එතකොට ඒක නිසා වරදවා ගන්න එපා. ආ මම හිතියේ මේකේ අරමුණ මාරු කරගන්න හොඳ නැහැ. මේක මෙහෙමයි. මොකද අපි බොහෝ කාලයක් තිස්සේ ওই බුරු ධර්මයේ අහලා තියෙනවා මේක මාරු කරන්න හොඳ නැතියි කියලා. මේ භාවනාවන් වඩලා දිනු වෙච්ච නොවිච්ච පුද්ගලයන් කියන කතාවල් වල ඇති වෙලා තියෙනවා. තථාගතයන් වහන්සේම කිව්වේ නේද? තථාගතයන් වහන්සේ පෙන්වන්නේ සතර සතිපට්ඨානෙදි මට යම් කිසි දෙයක් මට මේක තියෙනවා නම් ඒ දේ මට දැන් තියෙනවා කියලා තමන් දැනගන්න ඕනේ. මම වඩා හිටියේ කායානුපස්සනාව. හැබැයි දැන් මගේ දැන් ප්‍රීතිය ඇති වෙලා තියෙනවා. මට ප්‍රීතිය තියෙනවා කියලා මම දැනගන්න ඕනේ. ප්‍රීතිය ඇති අවස්ථාවේ මට ප්‍රීතිය තියෙනවා කියලා දැනගන්න ඕනේ. ප්‍රීතිය නැති අවස්ථාවේ නැtei කියලා දැනගන්න ඕනේ. අන්න ඒ විදිහටයි මේක දැනගැනීම තියෙන්නේ. සිහිය කියන්නේ ඒකයි. මේකෙන් මේකට මාරු වෙනවා. මාරු වුණාම මමත් සිහියෙන් යුතුව මමත් දන්නවා මාරු වෙලා මගේ සිහියත් මාරු වෙන්න ඕනේ අරකට. ඒ නිසා මේ භාවනාව මේ විදිහට එකකට විතරක් අල්ලගෙන නෙමෙයි අපි පටන් ගන්න ක්‍රමයක් තියෙනවා. එතනින් පටන් ගත්තා. හැබැයි ආර්ය අෂ්ටාංග මාර්ගය ඔයාව කොහෙටද ගෙනියන්නේ? ඒ යන ඕන තැනකට යන්න. ආර්ය අෂ්ටාංග මාර්ගේ පිටත යනවා නම් අන්න එතනදි තීරුම් ගන්න මම පිටත ගියා කියලා ගිහිල්ලා ආපහු ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්න උච්චරයි කරන්න තියෙන එකම දේ. තෙරුවන් සරණයි. තව කාටද?
අපි දැන් අපිට වැඩෙන්නේ ඇත්තටම සති පොදිපස්ස ධර්මනේ. අපි දැන් හිතමු දැන් වීර්ය වගේ දෙයක් කියලා. එතකොට වීර්ය වගේ දෙයක් කරනවා කියන එකද? ඒ කියන්නේ සති පොදිපස්ස ධර්ම වල පිටතම තියෙන හින්දායි වීර්ය කියන එක අපිට ඉස්සෙල්ලාම ඉන්ද්‍රියක් විදිහට වැඩෙන්නේ අන්තිමට ඉන්ද්‍රිය විදිහට වැඩිලා ඒක බල වෙලා ඊට පස්සේ කිසි පාද වෙලා බෝධිපස්සක ධර්ම වෙනවද? එහෙම නැත්නම් අර ඒ සික්වන්ස් එක පොඩක් ඒ කියන්නේ වීර්ය කියන එක කොහොමද ඇති වෙන්නේ කියලා, ඒ කියන්නේ වීර්ය දිගටම වැඩෙන්නේ කොහොමද කියලා, ඉන්ද්‍රියක් වෙලා ඉන්ද්‍රපාදයක් වෙලා ඵලයක් වෙලා බොජ්ජංග වෙනවද නැත්නම් බොජ්ජංග වෙලා ඉන්ද්‍රියක් වෙලා ඵලයක් වෙලා එහෙම වෙනවද කියන එක පොඩක් පැහැදිලි කරන්න
මම. ඔය දෙක හරිය ළඟයි. ඔය තුන්වෙනි පාරේ ඔක තියෙන්නේ වීර්ය සමාධිය ඇති වෙලා තමයි බොජ්ජංගය ඇති වෙන්නේ. එතකොට වීර්ය කියන එක ඉන්ද්‍රියක් බවට පත් වෙලායි බොජ්ජංගයන්ගේ කියන එක ඇති වෙනකොට. ඉතින් දැන් ඒ දැන් මේ කොටස් කියන ඒවා නිතරම හිතන්න මම ළඟ ඕව නැතේ කියලා. මම ළඟ යාන්තම් තියනවා කියලා හිතන්න. නිතරම හිතන්න මේ රහතන් වහන්සේ නමක් හරි බුදුහාමුදුරුවත් එක්ක සලකලා බලලා මම නම් අන්තිමයි. මට මේ යාන්තම් තමයි මේක තියෙන්නේ. යන්තමින්ට තියනවායි කියලා හිතුවාම අන්න තමන්ට තව තවත් ඇති වෙනවා. ඒක නිසා මේවා එකක්වත් සම්පූර්ණ වෙලායි කියලා හිතන්න එපා. ඒ මට දැන් මේක හරි ඒක නිසා මට මේකයි කියලා ඔය එකම සත්‍විත් බෝධිපාක්ෂික ධර්මවල එකක්වත් සම්පූර්ණ වෙලායි කියලා හිතන්න එපා. දැන් අද මේක හරි කියලා. නිතරම හිතන්න මට තියෙන එක දෙයයි කරන්න. අරියට මගේ යන්නයි මගේ තියෙන්නේ. එතකොට මේකේ මේ ක්‍රමය හරි නිසා මට මේ වැඩෙන දේවල් එක එක විදිහට පිළිවෙලට වැඩේවි කියලා හිතාගෙන යන්න. එතකොට මේක දැනගැනීමෙන් උපකාර වෙන්නේ තමන් අරිතමු තුන්වෙනි ප්‍රතිපදාවේ භාවනා කරන කෙනෙකුට නම් ඔන්න තමන්කට පේනවා මට බෑ මේ වෙලාවේ මේක මදි. ඒක නිසා මේක පවත්වන්න ඕනි කියලා අන්නේ විදියට. මාර්ගඵල සඳහා ගමන් කරන පුද්ගලයෙකුට මේ මෙච්චර දඟලන්න ඕන වෙන්නේ නැහැ. මොකද මෙච්චර දඟලන්න ඕන වෙන්නේ නැත්තේ ඒ පුද්ගලයාට මේ අරියට මගේ ගමන් කිරීමෙන් භාවිතා කිරීමෙන් එයාට ගාක්ම යන්න පුළුවන්. අපි ඔය ඉද්ධිපාද ධර්මයන් උගාක්ම අපිට ඕන වෙන්නේ උගාක්ම භාවිතා කරන්න ඕන වෙන්නේ ඉරුදීන්ගෙන් කරන වැඩ කරන්න. ඒ කියන්නේ අපි ඔය මේ මනෝමය කයකින් යන්න, ඒ වගේ අනිත්‍යගේ සිත දකින්න, ඒ වගේ ගොඩක් දේවල් කරන්න තමයි ඕන වෙන්නේ. අරමුණ තියෙන්නේ නිර්වාණය නම් ඒ නිර්වාණයට ඔය අරියට මගේ තියෙන දෙක උගාක්ම හොඳටම ඇති නමුත් කෙනෙකුට වඩන්න ඕන නම් ඉදිරිපාදයන් ඒ පැත්තෙන් ඉතින් ඒත් පුළුවන් ඒ විදිහට. හැබැයි ඉතින් ඒකට තව තවත් ඉගෙන ගන්න වෙනවා. තව තවත් ඒ කරුණු භාවිතා කරන්නට සිද්ධ වෙනවා. නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි.
මොනහරි දෙයක් අපි හිතමු දැන් උදාරයක් ඇතිවලා එතකොට දැන් ඉතන ඇති වෙන විඥානය ඇවිල්ලා අර පොඩි නිකන් සියුම් ඒ කියන්නේ සංහාවක් නැති වෙලා සංහාවක් බැහැපු නැති විඥානයක් මේ ඉස්සෙල්ලා ඇති වෙන්නේ. ඊට පස්සේ ඒක අර තවදුරටත් සත්‍යක නිමිති විදිහට බලලා එහෙම නැත්නම් කිව්වයි කියලා බලලා එහෙමනේ ඉතන සංහාවට යන්නේ. ඊට ඉස්සෙල්ලා මේක නවත් ගන්න පුළුවන් කියන අදහස කියන්නේ භාවනාවට මුල ගිහිල්ලා මේක නිතර ඉනිසා ජීවිතය තුළදී මේක කොහොමද අර තණ්හාවට යන්නේ ඉස්සෙල්ලා ඒ කියන්නේ විඥාණය තණ්හාව අල්ලගන්න ඉස්සෙල්ලා තණ්හාවත් එක්ක තියෙන විඥාණය ඉත යන්නේ ඉස්සෙල්ලා මේක නවත් ගන්න පුළුවන් කියලා එතනින් යම් කිසි සත්‍යකට එන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනවා. ඒක වැරදි නේද? ඒ කියන්නේ භාවනාවෙන් ඇත්තටම අපිට ඇත්තටම භාවනා කරන්න භාවනාවෙන් ගිහිල්ලා නේද ඔක කරන්න ඕනේ කියන්නේ යෝනිසමනතර විතරක් පවත්තලා මේකින් ගැලවෙන්න බෑ නේද? ඒ කියන්නේ අපිට මේ ආශ්‍රව තියෙනවා. ඒ කියන්නේ දැන් එන්නේ නැති ආශ්‍රව තියෙනවා. ඒව හඩන්න භාවනාවෙන් විතරයි නේද පුළුවන් වෙන්නේ. ඒක පොඩක් පැහැදිලි කරලා
දෙන්න. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේම භාවනාව තමයි. යෝනිසෝ මනසිකාරයයි භාවනාවයි දෙක වෙන් කරන්න එපා. යෝනිසෝ මනසිකාරය කොහොමද කරන්නේ? සර්වත් මහ රහතන් වහන්සේගෙන් අහුවනේ මහා කෝටි තාමතුරු ඔය සීල සූත්‍රයේ තියෙන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංස්කාර විඥානවල අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනන්තතෝ කියලා බැලීම. එතකොට මෙතන අනිත්‍ය දුක්ඛය අනාත්මය අර ඔක්කොම දේවල් ටික ශුන්‍යතාවේ ඔක්කොම මේකේ තියෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකයි? ඔතනින් තොර දෙයක් ඇත්තේ නැහැ. යෝනිසෝ මනසිකාරය පැවැත්වීමම තමයි මේක වෙන්නේ. භාවනාව කියන්නේ තෝකයි. ඔය දෙක වෙන් කරන්න යන්න එපා. දෙකම එකයි. මම දන්නේ නැහැ යෝනිසෝ මනසිකාරය කියලා වෙන එකක් අදහස් කළාද කියලා. ඒ වෙන එකක් අදහස් කරා නම් ඉතින් ඒක වැරදි මතයක්. ඒ සීල සූත්‍රයේ පෙන්නන්නේ ඒකයි. යෝනිසෝ මනසිකාරය කියන එක කොහොමද කරන්නේ කියන එක ඒ තමයි සරිත් මහ රහතන් වහන්සේ පැහැදිලි කරන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ විදිහට අපි පවත්නවා. ඒකම තමයි භාවනාව. ඒකෙම තමයි මාර්ගඵල ලබන්නේ. මම
හිතන්නේ අත්හක් කරේ අර මේ දැන් අර සාමාන්‍යයෙන් සතියෙන් ඉඳලා එදිනෙදා ජීවිතයේදී මේක හදා ගන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. භාවනාවට මුල නොගින්න ගන්නේ පරියන්තයකට නොගිහිල්ලා ඒ කියන්නේ මේ වයින් වෙන් වෙලා මේ භාවනා කරන්නේ නැතුව මේ ජීවිතේම ඉඳලා ඒ කියන්නේ මේ සාමාන්‍ය ජීවිතේ ඉඳලා මේක නැති කර ගන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. ඒක වැරදි නේද? මම හිතන්නේ ඒක එහෙම කරන්න අමාරුයි නේද?
ඔව්. ඒ කියන්නේ භාවනා කරන්න ඕනේ. භාවනා කරන්න අපි වාඩි වෙලා භාවනා කරේ නැත්තම් අපිට අර යෝනිසෝ මනසිකාරය ඒ දවස තුළදී මම සක්මන් කරනකොට මට භාවනා කරන්න බෑ. අනිත්‍ය කියන එක බලන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. මම අර වාඩි වෙලා භාවනා කරලා ඒක ඇති කරගත්තේ නැත්තම්. මොකද එතනින් ඇතිවෙච්ච සමාධියෙච්ච ප්‍රතිඵලය තමයි මම භාවිතා කරන්නේ සක්මන් කරනකොට. ඒතකොට මෙහෙම පුරුදු වෙච්ච එක්කිනාට ඔන්න පුළුවන්කම වෙනවා ඒ සක්මන් කරනකොට අර සමාධිය අර ඉස්පෙරටත් වඩා හොඳට පවත්වන්න පුළුවන් වෙනවා. එතකොට අර මුල කරන දේ උදව්පකාර වෙනවා පස්සේ කරන. මොකද අපි ඇවිදිනකොට අපි කාය සංස්කාරයක් කරන්න ඕනේ. මනුස්සයන් ඉස්සරහට හම්බ වෙනවා නම් ඒ අය දිහා බැලෙනවා. ඒ අය හලෝ කිව්වහම හලෝ කියන්නත් සිද්ධ වෙනවා. අන්න ඒ විදිහේ දේවල් සිද්ධ වෙනවානේ. ඒක නිසා අර අපි ආරණ්‍යයකට හරි රුක් මූලයකට හරි ගිහිල්ලා ශුන්‍යාගාරයක අරක මුලින් පවත්වලා පුරුද්දක් ඇති කරගන්න ඕන වෙනවා. එහෙම නැතුව මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ ඔච්චර මේ වඩපු මේ සාරාසංකයේ කල්පලක්ෂය පෙරුම් පුරලා මේ ඔක්කොම පාරමිතාවන් පුරලා ඒ ධානයෙන් ඔක්කොම සම්පූර්ණ කරපු බුදුරජාණන් වහන්සේ මේ බෝසත්යන් වහන්සේ බුද්ධත්වයටපත් උනේ ඒ රුක් මූලයක එතන ඒ වාඩි වෙලා ඉතින් ඒ පරයන්තයක වාඩි වෙලා තමයි මේ බුද්ධත්වයටපත් උනේ. ඉතින් ඔය හැමෝම වාගේ බොහෝම දෙනේ ඒ විදිහට මේවා කළා. එක්කෝ කලින් වඩපු කෙනෙක් වෙන්න ඕනේ වගේ මාර්ගඵලයන්. එහෙම නැත්නම් ඉතින් තථාගතයන් වහන්සේගේ ධර්මය අහන්න ඕනේ. තථාගතයන් වහන්සේ කියනකොට අර දීඝනක සූත්‍රයේ සරියුත් මහ රහතන් වහන්සේ මේ එතන රහත් උනේ එතන මේ බුදුහාමුදුරු දැනගෙනම කියනවායි කියලා ඒ ශ්‍රද්ධාව පහළ වෙලානේ. එතකොට ඒ වගේ වෙන්න තින් එක්කෝ බුදු කෙනෙක් ඇසුරු කරන්න ඕනේ. එතකොට මේක පරියන්තිය භාවිතා කරන්න ඕනේ. පරියන්තිය භාවිතා කරන එක අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒක වැඩි කරගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ සක්මන් භාවනාවෙන් තියෙන සමාධියත් එහෙම හුඟක්කල් පවතිනවා. එතකොට මෙහෙම කරන්නේ නැතුව දැන් මේ සක්මන් කරන පුද්ගලයාත් මේ සමාධිය භාවිතා කරනවනේ ගමන් කරන ගමන්. එතකොට මේ සාමාන්‍ය ජීවිතයේදී අපි සති සම්පජානීය සහ යෝනිසෝ මනසිකාරයේ පුළුවන් පුළුවන් වෙලාවට පවත්වනවා. එතකොට ඒක උදව්පකාර වෙනවා. නමුත් අර වාඩිලා උත්සාහ කරන්න ඕනේ. මේ අද කාලේ වාඩිලා උත්සාහ කළ බැරි කාලේ කොහොමද මේ පුද්ගලයෙක් මේ වාඩි නොවී උත්සාහ නොකර මේක කරගන්න පුළුවන්? හොඳයි. තෙරුවන් සරණයි. මම හිතන්නේ මේ අපි සාකච්ඡාව දැන් නවත්තුමු කියලා. ලලිත්.
මනෝකය කියලා මොකක්ද සඳහන් කරන්නේ? මනෝක හේවඩ්ඩ සූත්‍රෙත් අහලා තියෙනවා.
ඔව්.
හොඳට පැහැදිලි කරන්නේ මනෝකය කියන්නේ.
මනෝකය කියලා කියන්නේ අපි හුඟක් වෙලාවට අපිට පුළුවන්කම තියෙනවා සමාධියෙන් තියෙන පුද්ගලයන්ට මනසෙන් ඒ කයක් හදන්න. මනෝකයක් හැදෙනවා. එතකොට අපි මරුණාමත් අපේ මනෝකායක් හැදෙනවා. මරලාම හුඟක් වෙලාවට ඒ මනසින් හැදිච්ච කායකින් තමයි හුඟක් වෙලාවට ඔය ඉන්නේ. තවත් උත්පත්තියක් ලබනකම්. එතකොට දැන් මේ මනෝකය කියලා කියන එකේ සම්පූර්ණයෙන්ම මේ අංග සම්පූර්ණයි. ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් ඒව සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒවයි මේ මුකුත් මේ පළුද්දක් නැහැ. බොහොම හොඳට පේනවා ඒ දේ තියෙනවා. ඉතින් මේ මනෝකයෙන් කෙනෙකුට යන්න පුළුවන්. තැන් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ ඔය මේ සාමාන්‍ය ශරීරය වාගේ බරක් හිම නැහැ. ඒ ශරීරේ මේ අකනිට බ්‍රහ්ම ලෝකයේද ඒ ලෝක වලට ඕන තැනකට යන්න පුළුවන්කම තියෙනවා. මේ පෘථිවියෙන් විතරක් නෙමෙයි මේ අපේ මේ ඉර තියෙන ඒ ග්‍රහ මණ්ඩලයෙන් ඈත තියෙන ඈත ඉරවල් වල තියෙන ග්‍රහ ලෝක වලට පවා අනිත් මනුස්ස ලෝක වලට පවා යන්න පුළුවන්කමක් තියෙනවා. මේ මනෝකය කියන එක. ඉතින් ඒ තරම් පිරිසුදුයි ඒක. ඉතින් ඒක එක එක පුද්ගලයාගේ කුසලානුකුසල කර්මයන් අනුව තමයි. ඉතින් ඒ මනෝකය තමන්ගේ ශරීරය හා සමානම වෙන්නේ නැහැ. ඉතින් මහා විශාල වූ මනෝකයන් තියෙනවා තමන්ගේ කුසලයන් අනුව. ඉතින් මේ විදිහට ඒ කයෙන් ඉතින් යන්න ඉන්න පුළුවන්කම ඒ ඔක්කොම තියෙනවා. සාංග සම්පූර්ණයි. ඒක මනසින් හැදිලා තියෙන්නේ. ඒ මනසින් හැදිලා
කියන්නේ
මොකද්ද? ධ්‍යාන වැඩුණාට පස්සේ තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. ධ්‍යානයන් තියෙනට ඕනි. ධ්‍යානයන් නැතිනම් ඉතින් ඕයි තවත් ක්‍රමයන් තියෙනවා. ඔය නින්දෙන් එහෙම කෙනෙකුට යන්න පුළුවන්කම් අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ නින්දෙන් යන්න පුළුවන් කියන්නේ තර වගේම අර යම්මාකාර වූ ධ්‍යාන තත්ත්වයක් අපි ඔය ඒ පුද්ගලයාට පවත් ගන්න පුළුවන්කම ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ඒ ගමන් කිරීම කියන එක සිද්ධ වෙන්නේ. හොඳයි. ඒක පැහැදිලි නේද?
එහෙමයි මහත්මයා. බොහොම පිං.
හොඳයි. එහෙනම් තෙරුවන් සරණයි. මම හිතන්නේ ලලිත් නැහැ වගේ කියලා මට පේන්නේ.
අර මම ඉන්නවා මේ කොහෙද සාකච්ඡා නිමා කරන්න හිතේ නැති නරමක සාකච්ඡා බොහොම සාර්ථක යනවා. මුගේ ප්‍රශ්න මට ප්‍රායෝගික ගැටුම් දෙකක් ප්‍රශ්න ගොඩාක් සාකච්ඡා වෙනවා. ඉතින් කාටත් ගැටුම් තියෙනවා නම් ඉදිරිපත් කරන්න තව විනාඩි දෙකක් බලමු කාට ගැටුම් තියෙනවද. ලලිත්
වේදනාව අපි නැවත නැවත සකස් කරනවා අර ලුණු දානවා වගේ කියලා. එතකොට මේ ඒකලලි මේ නිහින හේතුවත් හරියට තේරුම් ගත්තොත් ඒ කියන්නේ අපිට වැදිලා තියෙන සංඥාව සුභ සංඥාව ඒ වැදිලා තියෙන වැරදි සංඥාවල් වලට නැවත නැවත අපි වේදනාව සකස් කරනවා කියන එක තේරුම් ගන්න ගත්තොත් හරියද?
ඕක හරියට මේ ඔය මියුසික් කරන අය කරන වැඩේ පොඩ්ඩක් බලන්න. මියුසික් කියන මිනිස්සු දැන් ඔන්න දැන් සින්දුවක් කියනවා. ඒ සින්දුවක් කියනකොට ඒ මනුස්සයාට අර තාලය හරියට මේ දාගෙන බැලුවාම ඔන්න ඔන්න මේක හරිනේ. ඒ පාර තවත් පොඩ්ඩක් වෙනස් කරලා කියනවා. පුරුදු කරන පුද්ගලයා කරන්නේ. අර මෙයාට දැන් මේක මේ එයාගේ ගානට එනකම් මේක අර ටියුන් කරලා ගන්න මේ විදියට. අන්න ඒ වගේ දැන් ඔන්න අපි ඔන්න ආහාරයක් ගත්තොත් ඔන්න රසයක් විඳිනවා. මේ රසයක් විඳහන් පස්සේ බැලුවාම දැන් පේනවා මේක ටිකක් ලුණුමදි. ඒ පාර අපි ලුණු ටිකක් දානවා. ආයිතරක රස ස්පර්ශ කරලා බලනවා. බලන් කරන්නේ මොකද්ද? ස්පර්ශය. ආපෝ ස්පර්ශ කරලා බලුවම ආයිත් යම් කිසි රසයක් දැනෙනවා. අ තාම හරිනේ. ඒ පාර තවත් ලුණු ටිකක් හරි දෙහි ටිකක් හරි දානවා. මේක අර තමන්ගේ හිතට හරියනකම් ඕක එහාට මෙහාට කර කර යනවනේ. දැන් පළක් වෙලාට ඕක කොහොමද කරගන්න බැරි වෙනවා. එතකොට මේ දෘෂ්ටිය නිසා මේ පුද්ගලයා මේක කැමැති විදිහට මේක වෙනස් කර කර බලනවා. මොකද අර තමන්ගේ පෙර වූ දෘෂ්ටිය හා සමාන වෙනකම් මේක ගෙනියන්න බලනවා. අර සංඥාවෙන් ඇති කරගෙන තියෙනවනේ යම් කිසි ප්‍රතිඵලයක්, චේතනාවන්. ඒ චේතනාවෙන් අපිට මේ දෘෂ්ටිය ඇති වෙලා තියෙන්නේ. එතකොට මේක සඳහා අපි මේක නැවත නැවතත් සංඥාවෙන් මේක වෙනස් කර කර අපි මේක පවත්නවා. මේක හොඳ ගානට ආවම මොකද කරන්නේ? දැන් අපේ ආහාරයක් නම් අපි ඕන දැන් භුක්ති විඳින්න ගන්නවා එතන ඉඳන්. අන්න ඒ වගේ මේක හේතු කොටගෙන අපේ විඥානේ දිගින් දිගටම වේදනාවල්ගෙන පවත්න්න පටන් ගන්නවා. එතකොට දැන් සෝමනස්ස පවිචාරය කරනවා. දෝමනස්ස පවිචාරය වෙන්නත් පුළුවන්. හුඟක් වෙලාවට සෝමනස්ස පවිචාරය අල්ලගෙන දැන් මේක නිසා අපි මේ රාගය දක්වා ගමන් කරනවා. රාගයට ගියාට පස්සේ මොකද වෙන්නේ? විඥානේ ආපහු අර රූපය අල්ලගෙන ඉනවා. ආහාරයක් නම් ඒ ආහාරය අල්ලගෙන විඥානේ නැවත නැවත පවතින්නට පටන් ගන්නවා. එතකොට දැන් ඊළඟට අර වේදනාව නම් ස්පර්ශ ආහාරය හේතු කොටගෙන ඇති වෙලා දැන් මේක මේ විදිහට හිතන්න පටන් අරගෙන මම අර භව යෝගයේ පැත්තට ගිහිල්ලා ද්වේෂයට ගිහිල්ලත් මම ආපහු අර විඥාණය මම අල්ලගෙන ඉන්නේ අර වේදනාව. අර ඇතිවිච්ච වේදනාව අල්ලගෙන ඉන්නේ. එතකොට මේක එක එක අවස්ථාවෙදී පේනවා තමන් අල්ලගෙන ඉන්න එක වෙනස් වෙනවා කියලා. නමුත් අපි කරන්නේ හැමෝම අර අල්ලගෙන ඉන්න එක තමයි. එතකොට පවිචාර කරමින් නැවත නැවතත් පුනපුනා අර දේ පවත්වනවා. විදියට මේක පවත් ගන්න බැරි වෙලා තමයි අපි ওই ජරාවට යන්නේ. දෝමනසයෙන් අපිට ඇති වෙන්නේ මේක පවත් ගන්න බෑ. ඒ රූපය සම්බන්ධයෙන් හරි ඒක අල්ලගෙන ඉන්න බෑ මට. මොකද වෙන වෙන දේවල් ඇති වෙලා ඔකට විවිධාකාර හේතු තියෙනවා. ඉතින් මේක පවත්න එක තමයි අපි උත්සාහය තියෙන්නේ. තේරුණාද? තේරුණා
සර්.
බෑ වෙනත් කතාවක් ගැටුම් නැත්නම් එහෙමනම් අද්වාසි අපිට සාකච්ඡා කරන්න මකන්න පුළුවන්. තව කඩක් තියෙනවා.
අලිපත් මේ එකේ කහ ප්‍රශ්නයක් මේ අහන්නේ මේ මට ඒකට උත්තරයක් දෙන්න බැරි නිසා يعني කියන්නේ මේ මෙන්න මෙහෙම දැන් අපි ඇත්තටම මේ පිටවිලා දැන් මේ ලෝකේ හැමදේක්ම ඇත්තටම interconnected නේ. ඒ කියන්නේ දැන් දහලෝක වල බලපෑම් හරි මේ කියන්නේ පුරුතගත බලපෑම් හරි මේ ආචාර දැන් දුර්ග්‍රහයන් මේ වගේ දේවල් බලපෑම් තියෙනවානේ. ඒක නිසා දැන් ඒවට දැන් ඒවට ඒවයි කියන බලපෑම් නැති කරගන්න දැන් දුර්ග්‍රහයන් එහෙම දේවල් කරනවා. දැන් අපි සාමාන්‍ය ජීවිතේ දැන් අපිට බලන්න ඉන්නකොට බෝධි පූජා තියෙනවා හරි මේ දැන් මට එයාට කන්වින්ස් කරන්න ඕන මේ
ඔව් ඉතින් දැන් ඔය ප්‍රශ්නය ඉතින් මිච්ඡා දිට්ඨියනේ ඔතන තියෙන්නේ. ඉතින් මිච්ඡා දිට්ඨිය කඩාගන්නේ කොහොමද කියන එකයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මිච්ඡා දිට්ඨිය කඩාගන්න කරන්න පුළුවන් වෙන්නේ එකම දේ තමයි මේ පුද්ගලයාට ධර්මය අහන්න සලස්වීමෙන්. මේ පුද්ගලයා ධර්මය අහන්න ඒක නිසා මේ පුද්ගලයාගේ ඔය තියෙන ගතියන් ගිනියව අඩි අයින් වෙන්න ගන්නවා. එතකොට එයාගේ මේ ඔය මේ ග්‍රහ බලපෑම කියලා එයා කරන දේවල් එයා ඔය කෙනෙක් ගැටෙන්න එපා. මේ පුද්ගලයාට ඔක කියලා දීලා තමන් ඉහෙඳ වෙන්න විතරයි තියෙන්නේ. එතකොට මේ ධර්මයේ පුළුවන් තරම් දීමින් තමයි මේ පුද්ගලයාගේ එකින් අයින් කරගන්න පුළුවන් වෙන්නේ. ධර්මය අහන්නේ නැතුව නම් ඕක වෙන්නේ නැහැ. මොකද ඔය ඕක තව කෙනෙක් කියලානේ ඕක ඇති වෙලා තියෙන්නේ මේකට මෙහිමයි කියලා. එතකොට අර අසත්පුරුෂ ආශ්‍රය කියන එක අයින් කරගන්න වෙනවා. ඒවා කියන මේ පුද්ගලයන්ගෙන් අයින් වෙන්න වෙනවා. තමන්ගේ ඥාති වුණක් කමක් නැහැ. ඒ වගේ ඥාතින්ගෙන් අයින් කරන්න සිද්ධ වෙනවා. එහෙම අයින් කිරීමෙන් විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ. මොකද නැත්තම් එයා පොනවා පොනකම් ඔය ඒ මිච්ඡා දිට්ඨියේ තියෙන අර දෝමනස්ස පවිචාර ඒව ඔක්කොම ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක කපා ගන්න නම් අනිවාර්යයෙන්ම ඥාති වුණක් කමක් නැහැ. මේ පුද්ගලයාව ඉතින් ඈඩ් කරගන්න වෙනවා. ධර්මයට ලං කරන්න වෙනවා. එතකොට අර අද ඔය අපි කතා කරපු සාකච්ඡා කරපු සූත්‍ර දේශනාවම තමයි උදව් උපකාර වෙන්නේ. එතකොට අර අසත්පුරුෂ ආශ්‍රයෙන් අයින් වෙනවා, සත්පුරුෂ ආශ්‍රය ඇති වෙනවා. සද්ධර්ම ශ්‍රවණය නිවීමෙන් තමයි අරක නැති වෙන්නේ. ඒ ආරෙන්න නැති කරන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි. ලලිත, එහෙනම් අපි අද නවත්තමු.
නැතරට මුන්නේ හොඳයි. හොඳයි. එහෙනම් අද දවසේ සාකච්ඡා අපි කරන්න ඉවා කරමු. එන ලබන සතියේදී ධර්ම සාකච්ඡාවට මම රිසර්ච් කරන සෝන්වාසේ එනව සම්බන්ධ වෙයි කියලා අපි ඒ ආගදීන ලබන සතියේදී ගේමු. අද සාකච්ඡාව සම්පූර්ණම ගාතු විතම් තෙන් සම්මුලත් වත්තරයි. සාකච්ඡා